නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ අයමේව අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ සංඥා නිරෝධගාමිනී පටිපදා සේයති දං සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති සම්මා සමාධීති ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මතක් කරගත්ත විදිහට අපි මේ වැඩමුළුවේ ගත කරන 8 වෙනි දවසේ දේශනා මාලාවකින් බන්නකොට 7 වෙනි දේශනාව. ඒ දේශනා මාලාව සඳහා අපි ඉදිරින් තියාගත්තේ ශරුවචන් වහන්සේ විසින් දේශනා කරන්න ඉදිච්ච පටිනා සූත්‍ර ධර්මයක්. ඒකට සංගීතීකාරක ස්වාමීන් වහන්සේලා විසින් නිබ්බේධික සූත්‍රය කියලා නම තියලා තියෙනවා. ඒ සූත්‍රයේ ශරුවචන් වහන්සේ නිබ්බේධයේ පිනිස නැත්නම් නිර්වේදයේ පිනිස නැත්නම් අවබෝධයේ පිනිස මාත්‍රකා හයක් සකච්ඡා කරන නිසා මේක අංගුත්තර නිකායේ චක්කනිපාතේ කියන්නේ හයේ ගොඩවල් සතහන් වෙන පොතටයි අතුල් කරලා තියෙන්නේ. වෙන විදිහට කියනවා නම් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ චක්කනිපාතේ සඳහන් වෙලා තියෙනවා. මේකට සරුවචන වාචික වචනෙන් කියනවා නිබ්බේධ පරියාය කියලා සඳහන් කරනවා. නිරෝධයේ පිනිබඳ විස්තර කතා. ඒ අනුව මාත්‍රකා හයකින් මේ අවබෝධය ලැබෙන හැටි ත්‍රිවිධ ශික්ෂාව සාක්ෂාත් කරගන්න හැටි විස්තර කරනකොට තරවචනතේ සඳහා සාමාන්‍ය මේ කාම ඡන්දේ නැත්නම් කාමේ නැත්නම් ආශාව නැත්නම් මේ ලෝභය කියලා අපි දන්න ප්‍රධාන කෙලෙෂය එක මාතෘකාවක් කරගන්නවා යනුව කාමයේ පිටිබඳව හරි වැටහීමක් ඇති කරගත්තොත් ඒ කෙනාට නිර්වේදය අවබෝධය ලබන්න පුළුවන්. එහෙම නැත්නම් අපි මේ සැප දුක් වශයෙන් ගන්න වේදනා පිළිබඳව සතුන් සෑම කෙනාම අපේක්ෂා කරන ඒ වේදනා පිළිබඳව හොඳ අවබෝධයක් නැත්නම් මේ සර්වචනාංශේ පින්නන ක්‍රමයේ හැටියට ආબોධ කළොත් මේ වේදනා හරහත් මේ නිර්වේදේ මේ අවබෝධ ලබන්න පුළුවන්. තුන්වෙනි වශයෙන් සඳහන් කර තියෙන සංඥාව අපි ඇත්තට මේ භාවනා වැඩමුළුව සඳහා මේ නිබ්බේධ සූත්‍රයේ සඳහන් සංඥාව තමයි ඉස්සරහින් තියාගත්තේ. මෙතෙන්දි මතක් කිරීමක් වශයෙන් ගන්න තියෙන මීට කලින් අපි කරපු මේ වගේ භාවනා වැඩමුළුවලදී නිබ්බේධ සූත්‍රයේම කාමයේ සම්බන්ධ වේදනා සම්බන්ධව සාකච්ඡා කරලා තියෙනවා. මේ වතාවේ මේ වැඩමුළුවට මේ සංඥාව කියලා තුන්වෙනි කාරණාව ඉදිරිපත් කරගත්තා. සාමාන්‍ය දැනගැනීම සඳහා කියනවනම් මේ වාගේම ආශ්‍රව ධර්ම සම්බන්ධ කරගෙන සර්වචනාංශි විග්‍රහයක් කරනවා මේ සූත්‍රයේම නිර්වේදේ පිණිස. ඒ වගේම කර්ම නැත්නම් මේ කළ දේ ඵලඵල දේ කියන කර්මය සම්බන්ධ කරලත් විස්තරයක් දෙනවා නිර්වේදයේ පිණිස. ඒ වගේම දුක්ඛ කියන මේ මිනිස්සු විසින් අවබෝධ කරගත යුතු ප්‍රථම සත්‍ය වෙන දුක පිළිබඳව වෙනමමත් සාකච්ඡා කරනවා මේ නිබ්බේධ සූත්‍රයේ 6 වෙනි මාතෘකාව විදිහට. ඉතින් මේ වගේ හඳුන්වා දීමක් කරාට පස්සේ අපි මේ සංඥාව කියලා අපි මේ වැඩමුළුවට ඉස්සරින් තියාගත්ත මාතෘකාවට දැස ගන්න. ඒ සංඥාවත් පැතිකඩ 6කින් අවබෝධ කරන්න ඕනේ යම් කිසි කෙනෙක් ඒ හරහා නිවන් ලබන්න නැත්නම් නිර්වේදයට යන්න නැත්නම් අවබෝධය ලබන්න. පළවෙනි එක තමයි සංඥාව කියන්නේ මොකද්ද කියලා දැනගන්න ඕනේ. කතමොච්ච බික්කවේ සංඥා. ඉතින් සර්වචන්නාංශයේ මේ සංඥාව කියන එක මේ සූත්‍රයේ සංජානාති इति සංඥා යමක් හඳුනා ගැනීම සඳහා තබන සලකුණට සංඥාව කියලා කියනවා. ඉතින් ඒක අපි ඒ සංඥාව පිළිබඳව ඉතින් ගැඹුරින් අදාරන්න එහෙම නැත්නම් මේක හොඳට හිතට කිට්ටු කරගන්න අපි ඒක රූපයෙන් වෙන් වෙන හැටි වේදනාවෙන් වෙන් වෙන හැටි සංස්කාරයෙන්ගේ වෙන් වෙන හැටි විඥාණයෙන් වෙන් වෙන හැටි විදියට පංචස්කන්ධේ සංඥාව අනිකයෙන්ගේ වෙන් වෙන හැටි ඒක ලක්ෂණ මොනවාද රස මොනවාද ආදි වශයෙන් වෙන්කොට හඳුනා ගැනීම තමයි මෙතන මේ සංඥාව දැනගන්නවයි කියලා කියන්නේ. ඊගාවට සංඥාව හටගන්න හැටි. මෙවැනි සංඥාවක් ඇති වෙන්න ආසන්න කාරණා වෙන්නේ මොකද්ද? නැතුවම බැරි පදඨාණේ වෙන්නේ මොකද්ද කිව්වහම ඒ ප්‍රශ්නේ ਸਰවචනංශී අපකිරිය අනුකම්පාවෙන් මතු කරලා ਸਰවචිතා ඥාණයෙන් මතක් කරලා තියෙනවා ස්පර්ශයයි එහෙම නැත්නම් මේ හැපීම එහෙම නැත්නම් දැනීම ඇහැට කනට නාසයට දිවට ඇති වෙන මේ හැපීම තමයි ස්පර්ශය තමයි භස්සය තමයි සංඥාවක් ඇතිවීමට ආසන්න කාරණා. ඊට පස්සේ මේ සංඥාගේ වේමත්තතාවය නානාවිධ පැතිකඩ නානාවිධ විස් රූප භාව දක්වනකොට මේ සංඥාව කෙනෙකුට පංචවෝකාර භවයේ ඉන්න මිනිස්සෙකුට රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ටබ්බ සංඥා වශයෙන් ධම්ම සංඥා වශයෙන් විවිධ විදිහට ඉඳුරං හරහා ගෝචර වෙනවා. ඉඳුරං හරහා ආපాతගත වෙනවා. කොයි එකකින් ආවත් මේ ඔක්කොම සංඥා තමයි. ඊට පස්සේ මේ විදිහට සංඥාව මොකද්ද? සංඥාව හටගන්නේ කොහොමද? සංඥාව අත්පතර විහිදී වැඩෙන්නේ කොහොමද? කියලා අවබෝධ කරාට පස්සේ සංඥාව ගෙවෙන හැටි, සංඥාව ඉවර වෙන හැටි, නිරෝධ වෙන හැටි, සංඥා ක්ෂය වෙන හැටි, සංඥාව වැය වෙන හැටි යෝගාවචර දැනගන්න ඕනේ. ඒකට ස්පර්ශය යම් තැනක ගෙවෙනවා නම් නැත්නම් ඒ විවිධ අරමුණුත් එක්ක ඒ ඉන්ද්‍රියන්ගේ ඇති වෙන ස්පර්ශයන්ගේ ගෙවීම අරමුණු කරන්න පුළුවන් නම් එතකොට අනිවාර්යයෙන්ම සංඥාවේ ක්ෂය වීම නිරෝධයක් සිදු වෙනවා. ඊට පස්සේ ඒ සංඥාව නිරුද්ධ වීමේ ක්‍රමයක් මේ ජීවිතේම තියෙනවය. නැත්නම් හටගත් සියලු දේම ගෙවෙන ඇති වී නැති වී යන ස්වභාවය තියෙනවා නම් මෙතෙක් අපි සංසාරය කරලා තියෙන මේක හට ගන්න පැත්ත, පටන් ගන්න පැත්ත, මංගල පැත්ත විතරක් බල බලා අර ගෙවෙන පැත්තට අන්ධ වෙලා තියෙනවා. ගෙවෙන පැත්ත අපිට අපේ අන්ධ බිඳුවටයි යහුවෙලා දෙන්නේ පෙනිලා නැහැ අපට. සංසාර යම් කිසි කෙනෙක් ඒ බව දැනගෙන මේ නිසා කෙලෝ රක්මදී සංසාරේ අපි ඉපදෙමින් මැරෙමින් දුක් විඳිනවා. සංඥාව නිසා දුක් ගොඩක් රැස් කරනවා. ඒ නිසා අපි සංඥා ගෙවන්න නම් ඇති වෙන හැම වෙලාවකම මේක නැති වෙනවා. මෙතෙක් කල් අපි ඒක නොදක නොපතමින් ගත කරා. දැන් ඒක විශ්වාස කරගත්තා පස්සේ Taman හරහම අත්විඳ ගත්තා පස්සේ ඒක නැවත නැවත දැක ගන්නා සුළු විදිහට බලන බැල්ම නැවත දක්ව නැවත නැවත ඒක දැක ගන්නා සුළු විදිහට ඇති කර ගන්නා වූ සංකල්පන නැවත නැවත ඒක ඇති කර ගන්නා විදිහට ඇත්තා වූ වචන ස්වභාව කතා කරන වචන ඒ වගේ මේ සංඥාවකේ ගවන් වීම, ඡය වීම, වැය වීම දක්නාසුළු කර්මාන්තේ. ඒ වගේ ජීවන රටාවක්, ඒ සඳහා එළඹන ලද වීරිය, ඒ සඳහා යොදන ලද මෙහෙවන ලද සතිය, ඒක දකිමින් බය නැතුව කලබල වෙන්නේ නැතුව සමාධිගත වීම කියන මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ තමයි ඒ සංඥාව ගවන් කිරීමේ ක්‍රමය. ඉතින් මේ විදිහට මේ සංඥාවේ පැතිකඩ රාශියක් අවබෝධ කරගත යුතු වෙනවා. සංඥාවගේ ආදීනවය සහිත වේකින් ඇති වෙන නපුරු ඵලයක් අවබෝධ කිරීම සහිතව අන්නේම කරාට පස්සේ මේ පුද්ගලයාගේ මේ ලෝකේ දිහාවට සංඥා දිහාවට ඇති ප්‍රතිචාරය ඇති මුණ දෙන හැටි හැබෑම හැබෑ වෙනසකට ලක් වෙනවා. ඒ වෙනස හරහා ඒ පුද්ගලයා කළ හැක්කාක හැක්කක් කියන හැකි සංඥාවෙන් පටන් ගන්න ක්‍රමී ක්‍රමී ඊට සුදුසු වචන, ඊට සුදුසු ක්‍රියා, ඊට සුදුසු ජීවන රටාව හරහා මේ ගිවන් කිරීමේ වැඩ පිළිවෙල කරගෙන යනවා. ඉතින් මේ විස්තරය වීඩු කරලා කියනවා නම් කියන්න තියෙන්නේ මේ සංඥාව කියලා කියන්නේ දුකට තවත් නමක්. විවිධිකර කියනවා නම් සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා කියලා සර්වචනාසි දේශනා කරලා තිනවා. ඒක ඒ සාමාන්‍යයෙන් ඒ ධම්මචක්කප්පවත්තන සූත්‍රය වගේ දෙයක් ටිකක් පිළිසිදුව විස්තර සහිතව බලන කෙනෙකුට දාන්න කාරණාවක්. මේ පංච උපාදානස්කන්ධ සැකවින් කියනවා නම් දුකක්. ඒ නිසා රූපස්කන්ධය කියන්නේ දුකක්, වේදනාස්කන්ධය කියලා කියන්නේ දුකක්, සංඥාස්කන්ධය කියන්නේ දුකක්, සංස්කාරස්කන්ධය කියන්නේ දුකක්, විඥානස්කන්ධය කියන්නේ දුකක්. නමුත් මේ සංඥාව ප්‍රඥාගතික නිසා උගල දෙනෙක් ඒක ආභරණයක් කරගෙන පැනඳ ගන්නවා. ඒක සොයා යනවා. ඒක එකතු කරනවා. මේ එකතු කරමින් අන්තිමට මේ සංඥාස්කන්ධෙට මේ යට වෙලා පැහැගිලා තැලිලා නැහිලා යනවා. ඒ නිසා යම් දවසක මේ සංඥා මේ විදිහට ගොඩ ගහ ගන්න ඒකෙන් සිද්ධ වෙන්නේ තමන්ම පීයක් කරන තමන්ගේ පපුවට තියලා යන ගන්න වගේ එකක් කියලා. මේ සංඥා පිළිබඳව සංවේගයේ පහළ වීම තමයි, පහළ කිරීම තමයි මේ භාවනා වැඩමුළුවකදී අපි විපස්සනා වශයෙන් විශේෂ දැක්මක් වශයෙන් අලුත් විදිහට බලන්න පුරුදු වෙන්නේ. පුරුදු වුණාට පස්සේ සංඥා කියන පදේ කෙලින්ම සමාන අර්ථ පදයකට එනවා දුක. ඒතකොට සංඥාව දැන ගන්නවා කියලා කියන්නේ දුක දැන ගැනීමක්, සංඥාවේ හට ගැනීම කියලා කියන්නේ දුකේ හට ගැනීම, සංඥා නිරෝධය කියලා කියන්නේ දුක්ඛ නිරෝධය, සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. එතකොට යම් අවස්ථාවක සබ්බේ සංඛාරා දුක්ඛා, සබ්බේ සංඛාරා අනිච්චා කියන විදිහටම සබ්බේ සංඥා අනිච්චා, සබ්බේ සංඥා දුක්ඛා කියලා තේරුම් ගත්ත දවසට ඒ මනුස්සයාට යෝගාවචරයයි කියලා කියනවා. ඒ මනුස්සයාට තපස්සරයයි කියලා කියනවා. ඒ මනුස්සයාට භික්ෂුව කියලා කියනවා. එහෙම නැත්නම් මේ සංඥාව පොඩි දඩුවේ ගිනි අකුරක් එක්ක සෙල්ලම් කරනවා වගේ, පොඩි දඩුවේ තමම පහ කරන ද අසුචි ටිකක් එක්ක සෙල්ලම් කරනවා වගේ, පොඩි දඩුවේ තමන්ගේ මූත්‍රා ටික නිවෙන්න ඉසලා ඒකත් එක්ක සෙල්ලම් කරනවා වගේ, මේ සංඥාවත් එක්ක පෙන්කෙලින ලෝකයාදීහා බලනකොට මේ සංඥාව දුක්ක් බව වටහා දීම, එහෙම නැත්නම් ඒ කිනුකට හේතු ගැනීම එසේ මෙසේ වැඩක් නෙවෙයි. ඒ සඳහා ඒ දුර බහර දුරේ කටයුත්තේ තියෙන ගැඹීරත්වයේ දන්න සර්වජන් වහන්සේ ඒ හය හතරનો දන්නා සෝපාක වගේ දරුවෙකුට නැත්තම් දරුවන් නැති වෙලා අම්මා අප්පා නැති වෙලා ස්වාමියා නැති වෙලා ඇන්ගේ විලිවා ගන්න තියෙන රෙද්දක් නැතිලා හිටපු පටාචාරා වගේ කෙනෙකුට එහෙ නැත්තම් කඩුවක් අමෝරාගෙන අම්මාවත් මරනවා බුදුහාමරොත් ආවත් මරනවා කියාගෙන ඉන්න අඟුලිමාලටත් එහෙම නැත්තම් ගීගියතරවි යසකුල පුත්‍රයාටත් එහෙම නැත්නම් මොකදලන আদি උපතිස්ස කෝලිත වගේ යැත්තන්ටත් මේක මේ හේතු ගන්නලා දෙන්න අපි මේ සංඥාව අභිරමණය කරමි, සංඥාව ආභරණයක් කරගෙන ගත කරන ජීවිතයේ මේක පිළිබඳව සංවේගයෙන් බලන හැටි අම්මතර ක්‍රමයකට තමයි සර්වච්ඡන් වහන්සේට මේක මේ පෘථග්ජනයට sannivedana කරන සිද්ධ වෙන්නේ. ඒ sannivedanayedi සර්වච්ඡන් වහන්සේ ගන්න උපක්‍රමය මේ සංඥා නිරෝධ ගාමිනි උපක්‍රමය සංඥාව නැති කළ යුත්තක්, සංඥාව වැය කළ යුත්තක්, සංඥාව ක්ෂය කළ යුත්තක්, සංඥා නිරෝධ කළ යුත්තක් බව ප්‍රසිද්ධියේ නොකිය ඉස්ලාම කරන්නේ සංඥාව තහවුරු කරලා සංඥාව පිළිබඳ ලොකු විශේෂ අවබෝධයක් ලබා දෙනවා. සඤ්ඤාවේ මුල මෙහිමයි, මැද මෙහිමයි, අග මෙහිමයි, අලගිය හැටි මෙහිමයි, මුලගිය හැටි මෙහිමයි, අංග මෙහිමයි, ප්‍රත්‍යංග මෙහිමයි, ව්‍යංජන මෙහිමයි, අනුව්‍යංජන මෙහිමයි කියලා සංඥා විශයක් විදිහට උගන ගන්න ගන්නවා. ඉගෙන ගන්නකොට අර ප්‍රඥාගතික ස්වභාවය නිසා මේ ඥානවන්තයාට මේ සංඥාව හොඳට දිගාර පැදුරක් බලනවා වගේ සංඥාව දිහා බලන්න කියලා. බලන්න ඉන්නකොට ඒකේ නා බලන්නේ ඒ සංඥා කිනවන පිළිබඳව බලන්නේ නිත්‍ය සංඥාවේ. ඒ තමයි බලන අරමුණ ආනාපානෙ ඉෂ්ටිර කරගන්නයි බලන්නේ. සක්මන් කරනකොට ඒ ලැබෙන අත්දැකීම ඉෂ්ටිර කරගන්නයි බලන්නේ. හැමදේම එකතු කරන්නේ මේවා නිත්‍ය සුඛ සුභ වශයෙන් සංඥා එකතු කරනවා. එකතු කළා එකතු වෙන සංඥා වැඩි වෙන්න අස්පනා පිට මතු වෙන සංඥා වැඩි වෙන්න තේරෙන්න පටන් ගන්නවා. මෙව්වා හැම එකතු කරන්න ඉස්සෙල්ලා කුණු වෙනවා, වෙනස් වෙනවා, විපරිණාමයටපත් වෙනවා. අපිට හිතුව විදිහට පාත්තන්න බෑ. එකක් දෙකක් සංඥාවලදී ඒක පේන්නේ නෑ. සංඥා උඟාක් එනේන සංඥාව එනේනකොට බලන්න පුරුදු කෙරුවා සංඥා විගණ ගැනීම ලොකු නම්බුකාර දෙයක් විදිහට ඒව දිහා විස්තර වශයෙන් බලන්න සංඥාව විචිතුරුව බලන්න සංඥාව විස්තරව බලන්න සඤ්ඤාව ආසන්නව බලන්න සඤ්ඤාව උත්සන්නව බලන්න සඤ්ඤාව අප්‍රමාදීව බලන්න සඤ්ඤාව සත්‍යමත්ව බලන්න ඒකේ තියෙන වහා වෙනස් වෙන සුළු ගතිය අභෞවිය බුද්ධලිකට නොවේ නම් වැටෙන්න පටන් ගන්නවා. වැටෙන්න පටන් අර ගන්නකොට මිච්ඡර ආශාවෙන් මිච්ඡර නම්බුකාර විදියට ප්‍රඥා ගතික මේ තණ්හාව සඤ්ඤාව බලන් ඉන්නකොට ඒක මේ ආණ්ඩු මට්ටු කරන්න බැරි විදිහට වෙනස් වෙන බව නිකන් හරියට දැලකින් හුලම් බදන් අල්ලන්නා වගේ හදනා වගේ අල්ලන්න හදනකොට මේ යෝගාවචරයට බුදුහාමුදුරු කෙරේ තිබුණ සද්ධාහත් පොඩ්ඩක් හෙල්ලුම් ගන්නවා. ධර්මයේ පිළිබඳ තිබුණ සද්ධාහවත් හෙල්ලුම් ගන්න පටන් ගන්නවා. සංඝයා පිළිබඳ තිබුණ සද්ධාහවත් හෙල්ලුම් ගන්න පටන් ගන්නවා. තමන්ගේ සීලයේ පිළිබඳ තියෙන සද්ධාහවත් හෙල්ලුම් ගන්න පටන් ගන්නවා. මොකද මේකට කොච්චර උත්සාහ කරත් උත්සාහ ගන්න ගන්න අහුවෙන්නේ නැතුව යනවා. අහුවවට ඇඟිලි ඇස්යෙන් පයින් ගතියට එනවා. අන්න ඒ වෙලාවේදී ඒ යෝගාවචරයට විශේෂයෙන් මේ වගේ හොඳට යෙදිලා ඉතාම ජීවිත පරිත්‍යාගයෙන් භාවනා කරන යෝගාවචරයේ ඇති වෙන වෙනස මේ විපල්ලාස මේ අදාහ ගන්න බැරි දේ වෙනකොට ඒ යෝගාවචරයට ඒ සංඥාව නිත්‍ය සංඥාවේ ගත කරන පෘථග්ජනයට අනිත්‍ය සංඥා පිළිබඳ පණිවිඩේ ඒ වෙලාවට නිකන් කසායට දාන ප්‍රතිවාපයක් වාගේ හිමීට එකතු කරන්නේ සම්මාදිච්චය ඒ වෙලාවට භාවනාවට කිට්ටු කරන්න ඕනේ. එතකන් එයාට කරන්න තියෙන්නේ මේ ආනාපාන බැලුවත්, පිම්බීම හැකලින් බැලුවත්, වම දකුණ බැලුවත්, එදිනදා ජීවිතයේදී හොඳට සතියෙන් බැලුවත් මේ පේන යොදන සංඥා නিত্য සුඛ සුභ වශයෙන් ගත්තට ඒ විශේෂයි විශේෂඥ භාවයේ දියුන් වෙනකොට හොඳට ඕම සංඥාව එන්නකොටම දකින්න පටන් ගන්නකොට ලෑස්ති මනසක් මේක අනිත්‍ය බව ලං වෙලා බලන්න මේක අනිත්‍ය බව තේරුම් ගන්න ඒ කෙනාට ධර්ම මාර්ගයෙන් සුතමේ ඥාණයෙන් චින්තාමේ ඥාණයෙන් අර සම්මා දිට්ඨිය හඳුන්වා දෙන්න ඕනේ අවස්ථානුකූලව. නමුත් හඳුන්වා දුන්නට ඒ ආහන කෙනා තුළ යෝනසුමනසිකාරය තිබුණ නැත්නම් එයා තාම අර නිත්‍ය සංඥාව ඉඳගෙන සම්මා දිට්ඨිය පැත්තකට දාලා අර අයෝනසුමනසිකාරයට අයෝනසුමනසිකාරයක් ඇති කරගෙන මේ භාවනාව කටුකොලක් කරගන්න. මේ භාවනාව අත් කිලමතාන යෝගයක් වඩපත් කරගන්න. පට කරගෙන මේ ස්වභාව ධර්මයට විරුද්ධව සතන් උපක්‍රම කරනවා. ඒ සතන් යුද ප්‍රකාශ කරනවා. අකරන් හදන මේ තීරම කරන් හදනවා. එනමුත් සම්මා දිට්ඨිය තියෙන කෙනා ඒ වෙලාවේ දැනගන්නවා මේ සංඥාව ලං වෙලා බලන්න 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 ඒක ඊටාම චපල දෙයක් බවත් විපරිණාමයටපත් වෙන දෙයක් බවත් ඒ වෙලාවේදී මේ විනාශ වෙන සුළු බව කියන විනාශ වෙන සුළු බව පිළිගන්නා සුළු මානසික පරිසරයක් ආකල්පයක් දෘෂ්ටියක් තිබුණ නැත්නම් ඒකේ නාමේ තමන් මහතපු ගෙට යට වෙලා මැරෙන කෙනෙක් වගේ වඳින්න කී දේවල් ඉහි කඩලා වරනට වගේ හරි වෙහෙසකටපත් වෙනවා. අද භවනා ලෝකයේ දිහා බලනකොට සෑහෙන පිරිසක් ඒ තමන් මොකද්ද සංඥා වගේකින් පටන් අරගෙන ඒකම අල්ලබදාගෙන එහිම යෙදී ගත කරගන්නවා. ඒ ගත කරන නිසා මේ වෙනස් වෙන සුළු බවට ඉඩක් තියලා නැහැ. විපරිණාමයකට ලෑස්තියක් නැහැ. මේ සංඥාව දුකක් බව දන්නේ නැහැ. මේක පාලනය කරගන්න බැ අනාත්මයි බව දන්නේ නැති නිසා බුදුම ඉච්ඡා භංගත්වයකටපත් වෙනවා. බුදුමාකාර විදිහට දාන දෙන එක ලේසි හොඳයි. මොකද ලබනාත්මෙත් දෙනවට වැඩිය හම්බ වෙනවනේ. සීලෙත් හොඳයි. දිව්‍ය මනස සැප ලැබෙනවනේ. සමාධියත් හොඳයි. බ්‍රහ්ම සම්පත්තිය ලැබෙනවනේ. නමුත් විපස්සනාට ගිය ගමන් තමයි මේ වැඩ කරන දැන් අපි උඩටට්ටුවේ ඉන්නකොට මේ පොළව කඩාන වැටුනොත් පල්ලෙහාටට්ටුවේ හිට වැඩිදී අමාරුවක් වැටෙනවා. අන්නේ වගේ තමයි විපස්සනා කරනකොට විතරක් අපි මේ හදාගෙන ආපු පදනම අපි මේ ඉන්න ස්ථාවරය දෙදරන බව. ඒක වෙනස් වෙන සුළු බව. ඒක දුක පිණිස විචින බව. ඒක අපේ පාලනේ නොවන බව. තේරුම් ගන්න 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 ඒ යෝගාවචරයට ඒ මානසික පසුබිම මානසික පරිසරේ නොලැබුණොත් භාවනාව හරි වෙහෙසක් පාටපත් වෙනවා. භාවනාව කටුපිරික දාලා පෙරලන්න වගේ වැටෙනවා. දඬු ගඳක තියලා ගැහුවා වගේ වැටෙනවා. මේක නිසා එතනදී මේ නම්ය සුළු භාවය දෘෂ්ටිය පිළිබඳව වෙනස් වෙන්න පුළුවන් ශක්තිය මම ඒක සාධාරණ සැකයක් වෙන එක යෝගාවචර විසින් ඇති කරගත යුතු වුණුවෙන් ගන්න පුළුවන් එකක්ද නැත්නම් ජන්මගත සහජයක්ද කියන ප්‍රශ්නේ අද ලෝකයේ තියෙන 50%ට මනා හිටපු තත්ත්වයක්. ඒ භාවනා කරනකොට Tamanta එන මේ සංඥා පිළිබඳව එන අත්දැකීම හරියටියට සම්මාදිට්ඨිය දාලා බලන්න පුළුවන් ගතිය යෝගාවචරය පුහුණුවෙන් ගත යුතුද එහෙම නැත්නම් ජම්මෙන් ගිනාපේකක්ද කියලා බලනකොට හරි අමාරුයි කියන්නේ. සමහරුන්ට ඒක කියනකොට ඒක පාරට වැටෙනවා. එතකොට මේ දිනා මේ අත්තු පිරාත්මවලත් භාවනා කරලා මේ අනිච්ච සංඥාව වඩපු やつද. තව සමහරක් ඉන්නවා අනිච්ච සංඥා කියන වචනේ තේරුම් ගන්නවා. නමුත් ඒ කවදාකවත් ජීවිතේට සම්බන්ධ කරගන්න බෑ. හිත වැඩ කරන්නේ මීට විරුද්ධව. එනිසා එහෙම කෙනාට භාවනා කරනවා කෙරුවට ජීවිතේට කිසි සම්බන්ධ කරගන්න බෑ. ඒක නිසා අර පයබර වායයට පිටිකර හයා බේත් බඳින්න ආසේ භාවනා කරද්දී ඒක උකහා ගන්න බෑ. හැබැයි ඒකේ පුද්ගලයාගේ දෝෂයක් නෙමෙයි. ඒ මොකද මේ තෑග්ග දුන්නට තෑග්ග බාර ගන්න එක හැම වෙලාවෙම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ භාවනා කරනකොට නිත්‍ය සංඥාවක් වඩන සුල්ලේ තමයි භාවනාව යන්නේ. නම් යම් ප්‍රමාණ සත්‍ය සමාධිය ආවට පස්සේ ඒ නිත්‍ය සංඥාවම අනිත්‍ය ස්වරූපෙන් බලන එක, අනාත්ම ස්වරූපෙන් බලන එක, ඒක චපලකමක් නෙවෙයි. මේක සාමාන්‍යයෙන් අපි පශ්චාත් උපාධි මට්ටමේ නැත්නම් උපාධි මට්ටමේ කරන විද්‍යානුකූල පර්යේෂණයකදී අපි උපකල්පනයක් ඇති කරගන්නවා ඉස්සෙල්ලා. ඒකට කියනවා නල් හයිපොතීසිස් කියලා. උපකල්පනය කරන ඒක නිෂේධනය කිරීම තමයි රිසර්ච් එකෙන් කරන්නේ. මේක බොරු. බොරුව 95% බොරු කියලා ඔප්පු කරාට පස්සේ ඒක බොරුවක් බව සාහිතික වෙනවා. ඊට පස්සේ ඒක අනිත් පැත්ත සත්‍යයි මේක බොරුයි කියන එක තමයි කරන්නේ. මෙතනදිත් කරන්නේ ඉස්සල්ලාම උපකල්පනය නිර්වචනය කරනවා. උපකල්පනය හොඳට අර්ථකථනයක් දෙනවා. අර්ථකථනය දිල තමන් වැඩ කරන මේ ආධ්‍යාත්මික කණ්ඩායමට පෙනවා මම නිෂේධනය කරලා පෙන්වන්න හදන්නේ මෙන්න මේ උපකල්පනයයි කියලා. ඒක තමයි අපි ඒ යෝජනාවක් වශයෙන් කරන්නේ. ඉතින් හොඳ ලස්සනට මේ උපකල්පනයේ අර්ථකථනය කරනවා. උපකල්පනය සහතික කරනවා කියලා මුළු පරිශීලනයම කරන්නේ ඒක බොරුවක් බව ඔප්පු කරන එක. ඒකමයි සංඥාව සම්බන්ධෙමුත් ඉස්ලාම සංඥාව කියන එක හොඳට අවබෝධ කරගන්න ඕනේ. ඒක රූපෙන් වෙන් වෙන හැටි, වේදනාවෙන් වෙන හැටි, සංඥාව කියන්නේ මොකක්ද? සංස්කාර විඥානේ වෙන් වෙන හැටි මොනේ විශ්ිකරන්න තියෙන දෙයක් කියලා භාගයට කරලා බෑ. මුළු හදින්ම ඉගෙන ගන්න ඕනේ. මුළු හදින්ම ඉගෙනගෙන ඒ විතරක්ම දෙකේ ජාතකෙත් හොයන්න ඕනේ. ඒක කොහෙන්ද එන්නේ? ඒ ඔක්කොම බැලුවට පස්සේ තමයි පෙන්වන්නේ මෙච්චර ලස්සනට ඉගෙන ගත්තට මේ සංඥාව ප්‍රඥාගති වුණාට ඒකාන්තෙන් දුකක්. ඒකාන්තෙන් අනිත්‍යයි. ඒකාන්තෙන් මේක පාලනය කරගන්න බෑ කියලා ඒ ආදීනව දැකලා ඒකේ ජීවෙන පැත්ත, වැය වෙන පැත්ත, ඡය වෙන පැත්ත බැලීමට තරම් තමන්ගේ චීන කණ්ණාඩිය හරවනකොට නැත්නම් දෘෂ්ටි කෝණය වෙනස් වෙනකොට ඒ පුද්ගලයාගේ පෞරුෂත්වයත් අඹරගනව තමයි යන්නේ. ඒ පුද්ගලයාගේ රුචි අධිකණ්ඩික අඹරවගනම තමයි යන්නේ. ඒ පුද්ගලයා වෙනස් කරගෙනමයි යන්නේ. කොච්චරද කියනවනම් ඒ මංසර තේරෙන්නේ නැහැ. තමන් කොච්චරක් පටන් ගන්න කෙනාට වැඩිය මේ භාවනා කරගෙන යනකොට කැපකිරීම හරහා තමන්ගේ ෘෂිකත්වය කැප කරලා, මනාපත්වය කැප කරලා, පෞරුෂත්වය කැප කරලා මේක ඉගෙන ගන්නකොට බුදුහාමතුරුගේ පුරුෂ ධම්ම සාර්ථක ගුණේ ඉබේම වැඩට බහින්න පටන් ගන්නවා. ඒ පුද්ගලයා ඉගෙන ගන්න ධර්මයේ වෙනුවෙන් ඕන දෙයක් කැප කරන්න පටන් ගන්නවා. කැප කරන්න පටන් අරගත්තට පස්සේ නොදැනුවත්වම නිත්‍ය සංඥාව අනිත්‍ය සංඥාවක් බවට මාරු වෙනකොට ඒ මනුෂ්‍යා භාවනාවේදීව මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධිය නැත්තම් ওই කියන සංඛා විතරන විසුද්ධිය වෙනකොට ඒ මනුෂ්‍යයාට පේනවා දැනෙනවා ඒ අවුරුදු 2600 කලින් ඉන්දියාවේ මධ්‍යම දේශයේදී සර්වඥාන්සේ පෙන්වපු මේ ධර්මය ඒ අවුරුදු 2600 ගියාට පරණ වෙලා නැහැ. ඒ ජේතවනාරාමේ නොහිටියට අපි ලංකාවේ හිටියට ඒක මෙතනින් මෙතන සංක්‍රමණය වීමේදී විකෘති වෙලා නැහැ. ඒ ධර්මයේ ඒ විදියටම සජීවි. ඒ ධර්මයේ තමන්ට හොඳට සාක්ෂාත් කරන්න ඕනේ නම් ඒ ධර්මයේ හැටියට තමන් හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව අතින් ලෝකේ ඉන්න ඕනම සත්‍යකට වැඩිය දක්ෂයි හැකියාවක් තියෙනවා පරිණාමයේ දිනුනේ මනුස්සයා. අපි මෙතෙක් කල් කෙරුවේ අපිට ඕන විදියට ලෝකයට ගහන්න ගියා. අපිට ඕන විදිහට ieval දොර හදාගත්තා, අපිට ඕන විදිහට ඇඳුම් පරිඳුම් හදාගත්තා, අපිට ඕන විදිහට ආහාර පාන හදාගත්තා, අපිට ඕන බෙහෙත් පිළිකර හදාගත්තා, පුරියන් අතර ජීවත් වුණා, මේ නානා ප්‍රකාර දේවල් කරා. අර සංඥා පිළිබඳ නিত্য භාවෙන් අනිත්‍ය භාවයට හැරෙනට පස්සේ ඒ මනුෂ්‍යර තියෙන අපි කොච්චර
පටු මානසිකත්වයක් තියෙන්න ඕනේද මේ පරිසරය වෙනස් කරන්න? ඇයි ඒ වෙනුවට අපිට බැරිද ඒ පරිසරයට අනුව මට හැඩගැහෙන්න? උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ වතුර වක් කරපුවාම ඕනේ භාජනයකට ඒ වතුර භාජනයේ හැඩය ගන්නවා. ඒ වතුරේ තියෙන සුවිශේෂී ගුණයක්. ඒ වතුර ස්වභාවයෙන් පතුලටම යනවා. ඉතාම නිහතමානී. හැබැයි මතු පිට හැමදාම මට්ටක්. වතුරේ ඒ ගුණයක්. ඉතින් අපි මෙතෙක් කල් තිබුණේ දිරච්ච දරකඩක් වගේ අපි හයියට හිටියේ අපිට ඕන දෙන හැඩ ගහන්න යනවා. නමුත් සංඥා වෙනස් වීම අනිත්‍ය පැත්තට යන ගියාට පස්සේ ඒ යෝගාවචරය තේරුම් ගන්නවා මට පුළුවන් මේ වෙනුවට පරිසරයට හැඩ ගැහෙන්න කියලා පොඩ 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 තමන්ගේ පරිසරයට හැඩ ගැහිීමේ හැකියාව වැඩි කරන්න උත්සාහයක් ගත්තොත් ඒ සමාන වේගයකින් ඒ යෝගාවචරයාගේ රෝගී රෝගවලට ප්‍රතිශක්තිය දීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒ සමාන ප්‍රදේශයකින් ඒ යෝගාවචරයට අෂ්ටලෝක ධර්මයේ කම්පා වීම නොවන දැරීමේ ශක්තිය වැඩි වෙනවා. ඒවා සමාන වේගයකින් යෝගාවචරයේ මානසික රෝගවලට මුණ දීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. මෙන්න මේක ඒ පරාසය වැඩි වෙන්න ඒ පුද්ගලයා භව්‍ය පුද්ගලයෙක් සුදුස්සෙක් අරහ්‍ය පුද්ගලෙක් පාටපත් වෙන ඕන දෙයකට සුදුසක්. මෙන්න මේකේ කෙලවරටම ගිය කෙනා තමයි සරුවච්චන් වහන්සේ. උන්වහන්සේ සම්පූර්ණ පරාසයට ඕනම දෙනකට මුණ දෙන්න ලෑස්ති. කිසිම ආයුධයක් ඇතුව නෙමෙයි, කිසිම පුහුණුවක් ඇතුව නෙමෙයි උන්වහන්සේට තියෙන්නේ මේ සංඥාව මේ තරම් වෙනස් වෙන සුළුයි. මට තියෙනවා සර්වඥතාඥාණයට යන්න පුළුවන් හැකියාව. ඒ නිසා මම ඉන්නේ ඊගාව චිත්තක්ෂණේ එනකොට සාදරෙන් බාර ගන්න. මොන විදියකවත් ඊගාචිත්තක්ෂණයට තත්ත්ව ආරෝපණය කරන්න යන්නේ මොන විදියෙන්වත් ඊගා වෙන චිත්තක්ෂණයට ඉල්ලින් කරන්න යන්නේ මොන විදියෙන්වත් ඊගා වෙන චිත්තක්ෂණයට අභියෝග කරන්න යන්නේ ඒක තමයි තකතිරුකම. ඒ වෙනුවට මට බැරිද ඊගා චිත්තක්ෂණයට 100 100ක් හැඩගැහෙන්නේ. ඒ නිසා ඒ එන චිත්තක්ෂණයට හැඩගැහෙන්න තියෙන මේ සාධර ගතිය නිසා නිතරම තිරිහං වෙන හිතක් තියෙනවා. කවදාකවත් පර්ණ සංඥාවකින් නැහැ ඊගාවචිත්තක්ෂණයට සමීකරණ හදාගන්න. පර්ණ සංඥාවකින් නැහැ ඊගාවචිත්තක්ෂණයට අපේක්ෂාවක් ගෙනියන්න. নিরপেক্ষව යන්නේ කේවල தත්වෙන් යන්නේ එන ඕන දෙයකට ලෑස්ති. ඉතින් මේ බුදුහාමුදුරෝ උන්වංශකේ තියෙන ඕන දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් ගතිය සර්වඥ මාසෙන් 100ක් හදලා මනුෂ්‍යයාට එක එකනට එක එකනට පුළුවන් ප්‍රමාණයට ඒක හදාගන්න උගන්නපු ගතිය අද ශිල්පයක් විදියට කාටද උගන්වනෝ නම් මන් දකින්නේ බාලදක්ෂ ව්‍යාපාරයේ පමණයි. බාලදක්ෂ ව්‍යාපාරයේ අපි පොඩි දරුවන්ට දැරිවියන්ට ඒ අසීරු තත්ත්වවල වලටපත් වෙලා ඒකට මුහුණ දෙන්න උගන ගන්න. ඒවා පුහුණු කරනවා. දැන් ඉන්නේ බාල යක්ෂයෝ දක්ෂයෝ නෙවෙයි බාල දක්ෂයෙක් වෙන්න තියෙන්නේ එන දෙයට හැඩ ගැහෙන එක. භික්ෂුව කියලා කියන්නේ අන්තිම දක්ෂයා. ඒ නිසා භාවනා කරන යෝගාවචරයත් මේ සංඥාව පිළිබඳව මට මේ සඳහා හැඩ ගැහෙන්න පුළුවන් හැකියාව දැනගත්තට පස්සේ යට ඕන්නම් රහත් වෙන්න පුළුවන්, ඕන්නම් පසේබුදු වෙන්න පුළුවන්, ඕන්නම් සම්මා සම්බුද්ධත්වයට යන්න. මොකද ඒ තරම් පිනක් මනුෂ්‍යකම කියන්නේ. ඒ කියන්නේ අපිට අයිතිවාසිකම් ಇಲ್ಲ හටම් කරන එකක් නෙමෙයි මේකේ තියෙන්නේ. එහෙම නැත්නම් නොලැබුච්ච දෙයට චෝදනා කරන එකක් නෙමෙයි තියෙන්නේ. ඊගාවට එන චිත්තක්ෂණයට මට මේකට හැඩ ගැහෙන්න බැරිද? මෙන්න මේ හැකියාව ඊගාවට එන චිත්තක්ෂණය සඳහා සතියෙන් සමාධියෙන් මට හැඩ ගැහෙන්න පුළුවන් ශක්තිය හැකියාව ලබා ගන්න අපි කොච්චර පාරමිතා පුරලා තියෙනවද කියනවනම් අපි කොච්චර කාලයක් මේ විදිහේ බුද්ධෝත්පාද කාලෙක මේ වගේ මනුස්සාත්ම භාවයක් ලැබිලා අපිට මේ වගේ ඇහකන දිවනාසේ අංග පුලාවක් සහිතව හම්බ වෙලා අපිට බණක් අහන්න ලැබිලා කල්යාණ මිත්‍රයෝ දැකලා ඕන්නම් පැවිදි වෙන්නත් පුළුවන් තත්ත්වේ ලබා ගන්න අපි කොච්චරක් සංසාරේ පින් කරලා තියනවද? නමුත් තාමත් මදි. අපි හිතනවා ලබනාත්මේ මීටත් වැඩිය දුක්ඛ සත්‍ය අවබෝධ කරගන්න තවත් අපිට හැකියාව ලැබෙයි කියලා. තවත් සංඥාවක් අවබෝධ කරගන්න මීට වැඩිය පහසුකම් ලැබෙයි කියලා කවදාකවත් විශ්වාස කරන්න බෑ. අපි මේ මනුස්සාත්ම භාවයෙන් චිත උනාට පස්සේ ආය බැල්ලියකේ බඩේ උපදීද, ගැරන්ඩියකේ බඩේ උපදීද, විෂ බීජයක බඩේ උපදීද, කරපොතු අම්ම කෙනෙක්ගේ බඩේ උපදීද කියන්නේ. මෙතන ඉන්න කාටවත් ඒක කියන්න බෑ. සරුවචනාංශ කියනවා මේ අද ලැබිච්ච මේ අවස්ථාව හරියට ප්‍රයෝජන ගන්න නැතුව පන්න ගත්තොත් ඊට පස්සේ කල්ප ගානක් අපිට කොහේ යන්න වෙයිද කියන්නේ. ඒක නිසා ධෛර්යය කරගන්න ඕනේ. හිත මේ සංඥා ගැන ඉගෙන ගන්නකොට අපිට ඊගාව චිත්තක්ෂණයට හැඩ ගැහිීමේ හැකියාව. උර ගාණ්ඩ නම් ඒ සඳහාම වුණු කරන චෛතසිකයේ තමයි මේ සතිය. සතිය කියන්නේ ඊගාව චිත්තක්ෂණයට එළඹ සිටීම. ඊගාව චිත්තක්ෂණයට අප්‍රමාදව මුණ දෙනවා. සජීවීව මුණ දෙනවා. ඒක පිළිබඳව අවබෝධයෙන් ඉන්නවා. ඒකට ඕනේ ඔක්කොම පහසුකම්, ඔක්කොම උපකරණ, ඔක්කොම ඥාන, ඔක්කොම පින තියෙනවා. නමුත් අපි මුණ දෙන වෙනුවට මට ඒක වෙනුවට මේක ලැබුණා නම් හොඳයි, මේක වෙනුවට ඒක ලැබුණා නම් හොඳයි කියලා මේ කරන අයිතිවාසිකම් පිළිබඳ හටන බුද්ධ ශ්‍රාවකයෙකුට විල්ලැජ්ජාව. ඒසම මුළු ත්‍රිපිටකයම කියවපු සුද්ධෙක් කියලා කියනවා. බුදුරජාණන් වහන්සේගේ ත්‍රිපිටකයේ 84,000 ධර්මස්කන්ධ ඉගැන්වුවාට අයිතිවාසිකම කියන වචනේ පාවිච්චි කළා නැහැ කියලා. කිසිම අයිතිවාසිකමක් දෙන කතාවක් හෝ අයිතිවාසිකම්ද හටනක් මේ ත්‍රිපිටකේ නැහැ. ඒක නිසා අද භික්ෂුන් වහන්සේලා පාරට බහැලා අයිතිවාසිකම් සඳහා හටන් කරනවා. අතපය විචිකර කර හටන් කරනකොට ඒකෙන් පේන්න තියෙන භික්ෂුන්ගේ தত্ত্বය කොච්චර නිහින தত্ত্বයට පත්ලා තියෙනවද. භික්ෂුකට තියෙන්නේ තව කෙනෙකුගේ ප්‍රසාදේ ඇති වෙන විදියට, ඇති වෙච්ච ප්‍රසාදේ දිනු වෙන විදියට හැඩ ගැහිම. ඕනම දෙයකට හැඩ ගැහෙන්න පුළුවන් හැකියාවට තමයි අරහත්වේ කියලා කියන නිසා මේ සංඥා නිරෝධ ගාමිනී ප්‍රතිපදාව කියලා කියන ආර්ය අෂ්ටාංග මාර්ගයේට එනකොට ඒක න හොඳට භාවනා කරලා තියෙන්නත් ඕනේ. ආශාච වසාසේ හරි බිම්බි මහකිලිම හෝ සක්මණී හෝ කරලා හොඳට මේ Taman දකින්න එකේ තියෙන මේ උණුසුම් ගති, සිසිල් ගති, කම්පන ගති, චංචල ගති, පිරිමදින ගති බලන්න වෙනස් වෙන බව දක ගන්න. ලං වෙලා බලන්න වෙනස් වෙන බව දක ගන්න ඕනේ. මේකට හරි ලස්සන සාක්ෂියක් ඔය පසුගිය කාලේ විද්‍යාවහරා භෞතික විද්‍යාවහරා ලැබුණා. ඒක ලැබුණාට පස්සේ තමයි විද්‍යා බුදුන් සරණ යන්න පටන් ගත්තේ. එතකම විද්‍යාවෙන් කෙරුවේ දෙයයන් ආංශයට ජග් ගහන එකනේ. ඒකෙදි කෙරුවේ ඉස්සලාම මේ මිනිස්සුયો දැන් අපි ඉස්කෝලේ යන කාලේ භෞතික විද්‍යාව උගන්වනකොට ඔය ආවර්තිත වගුවක් අල්ලගෙන අපිට කියලා දෙනවා පළවෙනි අංශුව තියෙන එකට හීලියම් කියනවා අංශු දෙකක් තියෙන එකට හයිඩ්‍රජන් කියනවා මෙහෙමයි මෙහෙමයි කියලා 230 ගානක් අමුද්‍රව්‍ය මූලද්‍රව්‍ය හොයාගෙන හිටිනවා. හරි ගැසල වල එක කොටුවකට මේ මූලද්‍රව්‍ය දාලා ඒ පරමාණුක භාරය මෙච්චරයි, ඉලෙක්ට්‍රෝන මෙච්චරයි, ප්‍රෝටෝන මෙච්චරයි, මේක ලෝහයක්ද, එහෙම නැත්නම් මේක අලෝහයක්ද, මේක විද්‍යුතිය සන්නයනය කරනවද නැද්ද? ඒකේ නිකන් උපැන්න දහසකේ වගේ ලියලා දැම්මා. නමුත් එතකොටමත් අහුණා ඒකේ පරමාණුක භාරය 230 ගන්න පැන්නට පස්සේ ඒකේ විකිරණ පිටත් වෙනකොට හැඩයක් නැහැ. ඒක අද එකක්, හෙට එකක්. වෙනස් වෙන්න පටන් ගත්තට පස්සේ ඒක කොටුවක කොටු ඡාය 3-4ක් දාන්න සිද්ධ වුණා. ඒක විකිරණශීලී වුණාට පස්සේ ඒකට කියන්න පුළුවන් ස්ථිරතාවයක් නැහැ. ඊට පස්සේ ඒගොල්ලන් තේරුණා මේ පරමාණුවට වැඩිය මේක කඩන්න පුළුවන් කියලා. ඊට පස්සේ පරමාණුව තලල හප්පල කඩල බැලුවට පස්සේ තු අහිත තේරුම් අරගත්ත නෑ මේකේ අන්තිම දේ ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන කියලා. ඊට පස්සේ බලනකොට නියුට්‍රෝන කියලා જાතියක් හම්බුණා, පොසිට්‍රෝන කියලා හම්බුණා, ක්වැක්ස් හම්බුණා. දැන් හම්බෙලා තියෙනවා 16ද 17ද කෝද පුංචි පුංචි අංශු. අන්තිර බලනකොට මේ හැම පුංචි පුංචි අංශුවකටම ආවේනික ගති තියෙනවා. ගති දෙකක් තියෙනවා. ආවේනික ගති දෙක තමයි ඒකට ආවේනික වේගය සහ එවෙනික ඒකට ආවේනික ස්කන්ධය. මේ ආවල් අංශුව කියලා කොංක වෙන් කරගත්තට පස්සේ අංශුවට අච්චර වේගකින් දුවන්න පුළුවන්. ඒක මනින්න පුළුවන්. ඒ වගේම මේ අංශුවට අනික් අංශුවට සාපේක්ෂව වෙනමම බරක් තියෙන විශිෂ්ට ගුරුත්වයක් තියෙනවා මේ දෙක. මෙහෙම මෙම කරගෙන කරගෙන යනකොට දැක්කා මේ ද්‍රව්‍යයෙන් මේ ඉතාම කුඩා එක ඉඳපු ගම ශක්තිය වලටපත් වෙනවා. ශක්තියට පච්චච්ච ගම ඒකේ ගුරුත්වාකර්ෂණයට අහු වෙන්නේ අර වේගය සහ ස්කන්ධය කියන දෙක නැතිලයි. ඉතින් ගියාට පස්සේ භෞතික විද්‍යාව අසරණ වුණා, අනාත වුණා ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය දෙක අතර මායිම නැතුව ගියා. ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය දෙක අතර මායිම තිබුණේ ද්‍රව්‍යෙට තියෙන විශිෂ්ට කෘත්‍යයක්, ද්‍රව්‍යෙට තියෙනවා වේගයක්. නමුත් ඉඳපු ගමන් මොනවත් නොකිය මේ ද්‍රව්‍ය ශක්තියක් බාටපත් වෙනවා. පත්වෙච්ච ගමන් ඒක විශිෂ්ට කෘත්‍යයට අහුවෙන්නේ නැහැ. විශ්ව පුරා පැතිරෙනවා. ඉතින් ඕක නිව්ටෝනියන් ෆිසික්ස් වල ඉඳලා අයින්ස්ටයින්ට යනකොට ඇති වෙච්ච වෙනස. අපේ නිව්ටන් පප්පා ද්‍රව්‍ය අල්ලන කතා කරපු කෙනෙක්. හන්දටත් ගියා. අයින්ස්ටයින් පොළව හැප්පුණා වගේ පය හැපිලා බලනකොට දැනගත්තා මේ ද්‍රව්‍ය ඉඳපු ගමන් කාටවත් නොකිය අද්‍රව්‍යයක් බවට පත් වෙනවා. වේගයක් බවට පත් වෙනවා. වේගයේ අර ද්‍රව්‍ය වලට කියන නීති වලට අහන්නේ නැහැ. එයා වෙනම තලයක වැඩ කරනවා. ඊට පස්සේ එයා හොයාගත්තා මේ ද්‍රව්‍ය වලට බලපාන නිව්ටන් දන්න එකම ගුරුත්වාකර්ෂණයේ වෙනුවට නියුට්‍රෝන ශක්ති දෙකක් බලවත් නියුට්‍රෝන ශක්තිය සහ දුර්වල නියුට්‍රෝන ශක්තිය කියලා දෙකක් හොයන්නේ. මේකෙන් ඉලෙක්ට්‍රෝන ශක්තිය අරගෙන විදුලිය හොයාගෙන ආලෝක වේගය හා සමාන වේගෙ යන්න හොයාගෙන කරගෙන කරගෙන යනකොට ප්‍රශ්නයක් නැතුණා. මේකට අපි දැන් භෞතික විද්‍යාව කියනවාද වෙන මොකද්ද කියන්නේ. එතකොට තර්මල් ෆිසික්ස් ආවා. තර්මල් ෆිසික් කියන්නේ තාපය. මේ තාපය කියලා කියන්නේ ද්‍රව්‍යයක් නෙවෙයි. දැන් එතකොට මේ දෙක අතර තියෙන වෙනසේදී තාම බැරි වුණා භෞතික විද්‍යාවට කොතනද මායිම අල්ලන්න ද්‍රව්‍ය සහ අද්‍රව්‍ය. ද්‍රව්‍ය සංඥාව සහිතයි. අද්‍රව්‍යට සංඥාව කියන ලේබල් එක දාන්න බෑ. ඔතනදී තමයි මේ සංඥාව පච වෙන තැන. සරුවච්චන් ආංශයේ මේ නිසා කිව්වා සියලු ද්‍රව්‍යම වෙන්නේ අද්‍රව්‍යෙන්. අද්‍රව්‍යට සංඥාව අහන්නේ සංඥාව ද්‍රව්‍ය අද්‍රව්‍ය ද්‍රව්‍යයක් බඩ පත් වුණාට පස්සේ සංඥාව ලේබල් එක ගහන්න පුළුවන් වෙන්නේ. ශක්තිය ද්‍රව්‍යයක් බඩ පත් වෙන්නේ උඹේ කෑදරකම නිසා, උඹේ තෘෂ්ණාව නිසා, උඹේ අවිද්‍යාව නිසා, උඹේ මාන්නේ නිසා. මේක කියපු දවසේ දැනගත්තාම මගේ මාන්නේ, මගේ තෘෂ්ණාවේ, මගේ අවිද්‍යාවෙන් තොර වෙනම ද්‍රව්‍යයක් නැහැ. වේගයක්, ශක්තියක්, ද්‍රව්‍යයක් බවට පත් වෙන්නේ මේ ඒ බලන මනුෂ්‍යයාගේ තියෙන තණ්හාව. බලන මනුෂ්‍යයාගේ තියෙන මාන්නේ නිසා. බලන මනුෂ්‍යයාගේ තියෙන මේ සක්කාය දිට්ඨිය නිසා. ඒක නිසා සර්වඥාන්සේ ප්‍රකාශනයක් කරා යේන යේනේ මඤ්ඤති තතෝ තං හෝති අඤ්ඤතා. උඹ යමක් යමක් ගැන හිතුවොත් හිතන නිසා මේ දේ වෙන දෙයක් බවට පත් වෙනවා. මේ ගැන පැත්තකට කරලා නිකන් හිටියොත් සංඥා දාන්න නැතුව බලන්න නැතුව ඒකෙන් උඹට දුක එන්නේ නැහැ. ඒ ද්‍රව්‍ය ප්‍රමිට යන්නේත් නැහැ. උඹ නිදහස්. නමුත් අපිට වෙලා තියෙන්නේ මොනවද ආදී දෙකක් දිහා දැක්කහම ඒක ඒකට සංඥාවක් නොදා ඒක මගේ නොකිය, ඒක මම නොකිය, ඒක මගේ ආත්මේ නොකිය හිටියොත් මොකද්ද ලැජ්ජාවක් වගේ තියෙන්නේ. ඒ නිසා අපි හැම වෙලාවෙම කොහොල්ලබබත් එක්ක සෙල්ලම තමයි කරන්නේ. කොල්ල බබා පැත්තක තියෙන කෙනෙක් අපි ගිහිල්ලා තට්ටු කරනවා. තට්ටු කරපු ගමන් අහුවෙනවා. ඔළුවෙන් ගහුවොත් ඔළුව අහුවෙනවා, අත ගහුවොත් අත අහුවෙනවා, කකුල ගහුවොත් කකුල අහුවෙනවා, අන්තිමට කිවලා කනවා. කොල්ල බබාට නෑ අපිට ගහන්න පුළුවන් ශක්තිය. අපේ තියෙන ගායට, මේ ලෝකේ තියෙන අතරලා යන තියෙන කුණු කන්දල් ගොඩකට, මේ මගේ අම්මා, මේ මගේ තාත්තා, මේක හොඳයි, මේක නරකයි, මේක සුබයි, මේක අසුබයි කියලා අර සෙල්ලමට වගේ පටන් අත ලේබල් ටික අන්තිමට අපිට යථාර්ථය වෙනවා. අපිට ඒක සත්‍ය බවට පත් වෙලා දැන් අපි ඒ වෙනස් වෙන සුළු ලේබල් ටික ඉස්තිර කරන්න නඩු කියනවා, ගහපා දෙනවා, රණ්ඩු කරනවා, ඊර්ෂ්‍යා කරනවා. කවදාකවත් මතක තියන්න අපි මේ ඊර්ෂ්‍යා රණ්ඩු කේවල කිරිලි ද්‍රව්‍ය සඳහා නෙවෙයි. ද්‍රව්‍ය සඳහා වෙන සංඥාව. රූපත් එක්ක අපිට සටනක් නැහැ. රූප සංඥාවත් එක්ක සටන තියෙනවා. ඒ නිසා රූප දෙකොණෙන් hina වෙනවා මිනිස්සු දිහා බල බල. අනේ මේ වගේ අමන තකතිරු જાතියක් කියනවා. අපේ සිංහලයා කියනවා හතරමහා hina කියලා જાතියක්. එක hinaවක් තමයි මහ පොළොව hina වෙනවලු බඩ බැඳගෙන ඉන්නකම් මේ අකු හත දෙපා වේලි බැඳගෙන ඉඳන් මායින් කියාගෙන නඩු කී කිය මැරෙනට මැරෙන කලාවේ අඩි 6ක් විතරයි ඌට ඕන වෙන්නේ. නමුත් ඉන්නකම් ඉඳන් පිළිබඳ නඩු කියනවා කියලා බඩ බැඳගෙන පොළොව hina වෙනවලු කොච්චර මේ තකතුරුකෙම කෙරුවත් ඊට පස්සේ මිනිස්සුෙකුනොත් ආයෙත් ඉදමල්ලා. ඔය මරණ වෙලায় අනිවාර්යයෙන්ම දාලා යන්න වෙන එක. ඒ වගේ මේ ඉදිරිපත් වෙන දේවල් මම කියාගෙන, මගේ කියාගෙන, මගේ ආත්මේ කියාගෙන මෙව්වට නම් වනන් දීගෙන අපි මේ කරන වැඩ සේරම මරණ චිත්තක්ෂණේ දක්වා පමනයි. මරණයෙන් එහාට ඔය කිසිම ඔය සංඥාවක් එහෙම නැත්නම් ඒ ලේබල් එකක් ඒ සටහන් ඒ ආකාර ඒ ලෝකෙට වළංගු නැහැ. ඒක නිසා හරියට මේ අපේ සංඥාවල් ටික නැත්නම් අපි මේ රණ්ඩු කරන දේවල් ටික පොඩි ළමයි සෙල්ලංගයක් හදාගෙන ඒ සෙල්ලංගේ ඒගොල්ල ගන්න සම්මුති ටික වගේ තමයි. එහෙම නැත්නම් නාට්‍යයකදී මම අඳිනවා රජෙට, රජ කෙනෙකුට. තව කෙනෙක් අඳිනවා හේවායට. තව කෙනෙක් අඳිනවා බිසවුන් නාට්‍යයට. ඉතින් අපි නාඩගම නටනවා. නමුත් නාඩගම වුණාට පස්සේ ඇඳුම් ගලවලා අපි ආයෙත් අපේ බවට පත් වෙනවනේ. ආන් මේ වගේ තමයි අවබෝධයේ ලැබපු දවසේ තේරෙනවා අපි මේ එක එකට ඇඳලා එක එක හරියට ගෙවනවා අපිට. හැබැයි ඒ ඇඳට. ඒ නාඩගම නටනකොට දැහැින්න ගෙවනවා අපිට. ලස්සනට එක චරිත රංගිනවා, දෙබිඩි චරිත රංගපානවා, තුන් චරිත රංගපානවා, හතර පහ හය රංගපාන. රංගපාල නාඩගම ඔක්කොම ඉවරයි. මරණ මොහොත එනකොට කුමන නටුම් කෙලි කවට සිනාදා. ගණංකාරකම් අයිය තියෙනකම්, නම්බුකාරකම් සල්ලි තියෙනකම්, ආඩම්බරකම් නිලේ තියෙනකම් මේ ඔක්කොම කම් මෙලවෙන් යනකම්. ඔය ඉන්නකම් තියෙන නාඩගමේදී බුදුජානහසේ කියනවා උඹල මේ අල්ලබදාගෙන නටන්න හදන දේ හුදු ද්‍රව්‍යකුත් නෙවෙයි. රූප සංඥාවක් බව පමණක් දන්නවනේ මේ මේ වීදුරක ගාව සායමක් වගේ මේකට ඔච්චරම කේන්ති ගන්න ඕනේ මෙච්චරම ගහපා දෙන්න ඕනේ මෙච්චර තෝතෝ වරපල කියන්න ඕනේ මේ තරම්ම කේලම් කියන්න ඕනේ මේ තරම් පරිසෝචන කතා කරන්න ඕනේ කියලා මේ සංඥාවේ තියෙන මේ බොල්කම මේ සංඥාවේ තියෙන වාෂ්පශීලී ගතිය මේ සංඥාවේ හැඩ වෙනස් කරන ගතිය මේ සංඥාචින චපල ගතිය මේ සංඥාචින ෂට ගතිය දන්නවනම් මොනවද මේ යල්ලන කෑ ගහන්නේ මේ කෑ ගහන්න වෙන්නේ මොකද්ද අපිට මේ සංඥාව සංඥා වශයෙන් තේරුම් ගන්න තියෙන ඉඩ වෙලාව නැතිලා අනුන්ගේ දේවල් වලට නඩු කියන්න එහෙම නැත්නම් ගහපා දෙන්න අයිතිවාසිකම් තද හටන් කරන්න තියෙන වෙලාව ගත්තට පස්සේ අන්තිමට වෙලා නැතිකමක් ගැන අපි කතා කරාට වෙන්න තියෙන දේ වෙලා ඉවරයි වෙනවා මේ බව දැනගෙන සංඥාව කියලා කියන්නේ හේනක හිටවපු පඹයෙක් වගේ ඒකට කපුට බය වුණාට වනසත්තු බය වුණාට කවුරුවක්වත් ගිහලා තට්ටු කරලා බලන්නේ නැහැ. බැලුවොත් පේනවා නම මං ඉන්න කුටිය උඩ මම පියාකොසිතියේ මේ රූපයක් ගෙනත් තිබ්බා. මහරිලව විතරක් එනවා පැටව වෙන්නෙත් නැහැ පැටව වඩාගත් අම්මලා එන්නෙත් නැහැ. සැකයි උණ්ඩ මේක ඇත්ත සතෙද්ද කියලා. මහායක ඇවිල්ලා වටෙන් රවුමක් දෙකක් දාලා ගියා. මං හිතන ටික දවසකින් ඌ පණිවිඩේ දෙයි වයිෆ්ටත්. එතකොට එයි. නමුත් දැනට ඉන්නේ. මේ ඊයේ පෙරදා ඊමේල් එකක් ආවා. ඒකේ කියලා තියෙනවා මේ හොඳ සද්දන්ත කෘතිය අලියෙක් පොඩි ලනුපටකෙන් බඳලා ඉන්නවා. ඉතින් මේක දැක්කට පස්සේ මනුස්සයෝ හිතනවා මේක මේ සාමාන්‍ය හොඳ ඇල්සේෂන් බල්ලෙකුටවත් කඩත හැකි. අලිය කඩන්නේ නැහැ. පස්සේ අලිකාරයන් ඇහුවට පස්සේ කිව්වලු මේක පුංචි කාලේ බඳපු ලනු කෑල්ල ඕක තමයි. ඌ තාම ඒකට බයයි. ඌ කාදාකරිට පයින් ගහන්නේ ඒ ලනුවට බය නිසා ඒ මයින්ඩ්සෙට් එක නිසා කඩන්නලු. අපිත් ඒ වගේ අපි ළඟට ඉදිරියට එන අභියෝග භවනා කරන මේ වේදනා මේ කැක්කු මේ වගේ දේවල් වලට අපි මුණ දෙන්නේ නැත්තේ පරාජිත මානසිකත්වය නිසා. අපේ ජීන හැකියාව දන්නේ නැති නිසා අපි සද්දන්ත කුලයේ ඇතුන් බව දන්නේ නැති නිසා. සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ අවුරුදු 20ක්. ධායකෝනි කිව්වොත් එහෙනම් ධායකව බය වෙනවා ඔක. රැටත් හමුදුව ධනය ලැබුවා. මේගොල්ලෝ දෙවෙල්ලේනේ දෙන්නේ අපිට. දැන් ධායකයන් තුන් වෙලක් දෙන්න වෙනවා මේ පරණ බුද්ධ ශාසනයේ කියලා. බය වෙන්න එපා අපි දැන් ගන්න රැට. කොහොම හරි මේකදී සරුවචනාංශයට තේරුණා මේකට ගියාම සංඝයාට වැඩ වැඩි. ප්‍රධාන කාරණාවක් වුණා භික්ෂුන් වහන්සේ නමක් ගොම්මනේ පින්නපාතේ ගියාට පස්සේ තනි ගෙදර උයාකමෙන් හිටපු ආච්චම් තරුණියක් බය වෙලා පිසාචෙක් කියලා කොරයි දෙනු වතුරකින් ගැහුවාම බයට. ASCII හාමුදුරුවෝ ගිහිල්ලා ආවිල්ලා කිව්වා අනික හාමුදුරුවන්ට අදිවැඩේ උනේ මෙහෙමයි පින්නපාතේ ගියා ගෑණි බය වුණා වතුර කොරයින් ගැව්වයි කියලා. ඒ හාමුදුරුවන්ට සැක බහිනවා මේක සංඝයාශා ගියන් අතර තිබීතු හොඳ සම්බන්ධයක් නේ එයා තව කෙනෙකුට කිව්වා. පස්සේ සංඝයා අතර කතා ඇවිල්ලා සර්වඥාන්සේ ගිහිල්ලා කිව්වා මේ අවේලාවේ ගෙවල් වලට පින්නපාතේ වඩින එක දීපී පැවිදි සම්බන්ධතාවයට හොඳ නැහැ. ඊට පස්සේ සර්වඥාන්සේ නීතියක් දැම්මා අපි එකඟ වෙමු ඊට පස්සේ දෙවිලෙන් නතර වෙමු. ඔන්න ඕකෙදී උදායි කියලා අහන්න කෙනෙක් කිව්වා බෑ. ඔබ වහන්සේ මම පැවිදි කරනකොට මම නීතියක් නෑනේ. අතරමගේ නීචොන්න මම කරන්නේ. මට තුන් වෙල කන්න ඕනේ. ජනිත ඔක්කොම කිව්වා සර්වඥාසෙත් එක්ක ඊට කරන්න යන්න එපා. නෑ යා කියන්නේ නෑ මම පැවිදි වෙන්න එන වෙලාවේදී තුන් වෙල තිබුණා. දැන් අතරමඟදී කරන්න කියတာ මං කමිටු වෙනවා කියනවා. ඊපස්සේ සර්වඥාන්සේ ළඟට අරගෙන කියනවා උඹට මෙහෙම කරත හැකි ඕන්නම් දාණය අරගෙන ඇවිල්ලා උදේ විදි ගහවිලා දවල් 12 දක්වා ඕනේ ගානක් කී වේලක් වැඳුවත් කමන්නේ. 12න් පස්සේ ගන්න එපා කියලා. ඒ අමුතර බෑ. ඉතින් මම එහෙම කුන්දීසි වලට ඇටවිලා නෙමෙයි පැවිදි මම කොහොමඩක්වත් තුන් වේල කනවා. ඊපස් සර්වඥාන්සේ දෙනවා මේ උපමාවක්. ලටුකිකෝ උපමාව කියලා ලටුකිකෝ ලටුකි කියලා කියන්නේ කැටකිරිල්ලද කැටකිරිල්ල කියලා කියන්නේ පුංචිම කුරුල්ලගේ ගෑනු සතා. මුදිනන්සේ කියනවා කැටකිරිල්ලි ආකාශයේ පියාසර කරනකොට දිරච්ච ලණුවක් හෝ පරණල් කැලක් හෝ මකුළු දැලක් තිබ්බට කවදාකවත් ඒක හරහා යන්නේ නැති වෙයි. පැත්තෙන් යනවා මොකද අර පියාසරිය කඩා වැටෙනවා. ඒරෝඩයිනමික්ස් නැති වෙනවා. වැටෙන නිසා එයා හැම වෙලාවෙම පැත්තෙන් ගිහිල්ලා මේ මොනම දෙයක්වත් හරහා යන්නේ නැහැ මොකද හරි දුර්වල නිසා. නමුත් ඒ වෙනුවට බුදුරජාණන් කියන සද්දන්ත කුලේ යතා වරපටෙන් ගැට ගැහුවත් ඌ එක කඩනවා මොකද ඌ කැලේ ඉඳලා පුරුදුද ඌ කැමති නැහැ බැඳිලා ඉන්න. ඒ නිසා ඌ කඩන නිසා උදායි. උඹේ හිත කැටකිරිල්ලෙක්ගේ හිතක් නම් උඹට බෑ ඉදිරියට යන අභියෝගයට මුහුණ දෙන්න. බිහිත සද්දන්ත කුලේ හිතක් කරගනි මිනිස්සු පැවිදි උනේ ඒකට මේ අපව අභියෝගයට මොන දීපන් කියලා ලටුකික උපමව දුන්නාට පස්සේ තමයි ඒ උදායි හම්බරණ මතක් වෙන්නේ මට ඕන්නම් දෙවිලෙන් ඉන්න පුළුවන් අද ඒ බුද්ධ ශ්‍රී දීපු උපම ඒ නිසා භාවනාවකදී අපිට මතුවෙන දුෂ්කරතා තියෙනවනේ අමාරුකම් තියෙනවනේ ඒ හැම එකක්ම ඉදිරියේ අපි කැටකිරිල්ලියගේ හිතක් ඇති කරගත්තොත් අපි භාවන මධ්‍යස්ථාන මාරු කරනවා ගුරුවරු මාරු කරනවා කමටහන් මාරු කරනවා මට බය ලැබෙන ආත්මේ භාවනා නම් කරන්න කියනවා මෛත්‍රී බුදුහමදලක නිවන් දකින්නම් කියනවා මේ සේරම බුබ්බඩකම කම්මැලිකම ශරීර හොරකම වෙන මොකක්වත්ම නෙවෙයි දන්නේ නෑ මිනිස් හිතක තියෙන ශක්තිය. ඒ මිනිස් හිතේ ශක්තිය යන්න දෙන්නේ නැත්නම් මේ සංඥාවෙන් බැඳිලා ඉන්නේ. මට අංශ භාගයි මට මේක කරන්න බෑ මම සමත යෝගාවචරයෙක් මම විපස්සනා යෝගාවචරයෙක් මම දන්නේ අර ක්‍රමයේ මම දන්නේ මේ ක්‍රමයේ කියලා අපි විශ්ින් පටවගත්ත මේ නීති ටික කඩාගෙන යන්න නම් අපිට එන අභියෝගයේදී තමයි ඒ සංඥාව කියලා කියන්නේ ඇත්තටම මහා ලොකු බලයක් නෙවෙයි නමුත් ඒක මායාවක් හරි ඒක අස්බන්දු කරන සුළුයි නමුත් මේක හරහා යන්න නම් ඒකට රැඩිකල් වාදී ගතියක් විප්ලවීය සංකල්පයක් තියෙනවා. ආනේ සංකල්පෙට ගියාට පස්සේ තියෙනවා අපි මේ හදාගත්ත රූප රාමුව ඇතුලේ ඒ හීන ලෝකේ ඒ නාඩගමේ ගත කරාට මිනිස්සයා කියලා කැනමිටිඩිය ගොඩාක් හැකියාවල් තියෙන ගොඩාක් විහිදෙන්න පුළුවන් මනසක් ඇති කෙනෙක්. අන්න ඒක සඳහා යන්න නම් ඒ කිනා භාවනා කරලා ඒ ආස්වාස ප්‍රසවාසී පිම්බීමේ ඇකිලිවම දක්වන ඉදින්දා කටයුතු කරනකොට මේ සංඥාවල් වෙනස් වෙන බව විතරක් විපරිණාමයේ විතරක් දැකලා මදි අනිත්‍යත්‍ය සංඥාවේ තියෙන අනිච්ච සංඥාව සම්මාදිට්ඨිය හරහා තේරුම් ගන්න ඕනේ මෙව ඉෂ්ත්‍ය කරන්න පටන් අරගත්තොත් අපි ඉෂ්ත්‍ය සංසාරයකට අහු වෙනවා මේ අනිශ්චිත දේවල් ඕනම දෙයක් වෙනස් කරන්න ඕනම දෙයක් වෙනස් කරන්න කල යුත්තකුත් නැහැ ඊගාව චිත්තක්ෂණයට සාදර වෙන එක විතරයි කරන්නේ ඊගාව චිත්තක්ෂණය කවදාකවත් මේක නෙවෙයි ආන්න මේකට යන්න පටන් අරගත්ත පස්සේ යෝගාවචරයට ඒ සම්මාදිච්චය ඉතාමත්ම වැදගත් වෙනවා. ඒ සම්මාදිච්චය පූර්වංගම වුණේ නැත්නම් අවුරුදු කල්ප ගණන් භාවනා කරත් කවදාවත් ගුණ විශේෂයක්, කවදාකවත් පෞරුෂත්ව වෙනසක්, කවදාකවත් රුචිආචකංග වල වෙනසක් වෙන්නේ නැහැ. ඉතින් භාවනා කරනකොට කොයි වෙලාවෙ හරියට දෘෂ්ටි පැලපදියම් වේද කියන එක කියන්නත් බෑ. ඉතින් සර්වඥන්සේ සඳහන් කළා තියෙනවා විමුක්ත ආයතන සීරස පහ බණ කියනකොට බණ අහනකොට ධර්ම සත්‍යයන කරනකොට සමත භාවනා කරනකොට විපස්සනා භාවනා කරනකොට මේ දේ වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා බණ අහන කියානි සංස වශයෙන් පෙන්ලා දීලා තියෙනවා අසුතං සුනාති සුතං පරියෝධපේති කංකං විතරති දික්කින් උජ්ජු කරෝති චිත්ත මනස පසීදති. මහනි බුල බණ අහනවා නම් බුල කාදාකත් අහපන දෙයක් අහන්න අවස්ථාවක් වෙනවා. ඒ වගේම සුතම් පරියෝධපේති අතන මෙතෙන් අහපුවා ලස්සන පෙළ ගැහෙන පටන් ගන්නවා. කංකං විතරදී මෙතෙක් තිබුණු සැක සංඛාවන් ලිබීම වාෂ්පීකරණය වෙලා යන පටන් ගන්නවා. දිත්‍ය උජ්ජු කරෝති මෙතෙක් කල් තිබුණ මේ හුඹස් බය එමුණුත් මේ දෘෂ්ටීන් පිළිබඳව වැනෙන සුළු ගති නැති වෙලා දෘෂ්ටියේ චපල ගති අයින් වෙලා ඍජු වෙන්න පටන් ගන්නවා. චිත්තමනස පසීදති. එතකොට තමන්ටම සතුටක් ඇති වෙනවා. අනී මේ බන නැහැවනම් අපි කොච්චර අමාරුවකද අපි කොච්චර වැරදි පාරද යන්නේ කියලා බන ඇහිල්ලෙන් පවා සිද්ධ වෙනවා. ඒ නිසා උප්පරීම උග්‍රව තනියම පැත්තකට වෙලා පැය 24 භවනා කරත් සුත්තමේ ඥානේ අඩුපාඩුකම් තියෙනවා නම් එයාට යහපැත්තට යන්න වෙන්නේ නැහැ. සුත්තමේ ඥානේ ඒකේ කෘත්‍යයක් තියෙනවා. ඒ වුණාට ඒ සුත්තමේ ඥානේ ලැබුණාට යට යෝනිසෝමනසිකාරේ නැත්තම් ධෝණිය සලකා බලන්න පුළුවන් නැත්තම් විතක් අපි කියන එකට චින්තාමේ ඥාන කියලා එහෙම නැත්නම් ඒකට කියන අන්වේ ඥාන කියලා කියනවා ණය විපස්සනාව කියලා කියනවා තර්ක ඥාන කියලා කියනවා අන්නේ විමසුම් බුද්ධිය නැත්තම් ඒ සුත්තමේ ඥානිය කලේ මුනින්න අපු කලයකට වතුර ඇතිරුව වගේ උකහා ගන්නෑ ඇතුළට යන්නේ නැහැ ඇතුළට යන්න නම් ඒ සුත්තමේ ඥානියත් මේ පැත්තෙන් හැමින භාවනාමය ඥාන දෙක අතර සංකලනයක් සමතුලිත වීමක් හරියට පදම යොදා ගැනීමක් කවුරුත් කරලා දෙන්නේ යෝගාවචරයම කරන්න ඕන ආනේ අනින් බලනකොට මේ භාවනා ජීවිතයක් ඇතුළත මේ සංඥා විතාම ඉෂ්ඨිතසාර නිත්‍ය භවෙන් පටන් අරගෙන අන්තිමට සම්පූර්ණයෙන්ම ගෙවම් කරලා ගෙවම් කරලා මම මෙහෙම කියන්නම් භාවනාව පටන් ගන්නකොට අපිට ලැබෙන සමාධිය ඒකාන්තයෙන්ම නිමිත්ත සමාධියක් අරමුණුගත සමාධියක් ඉෂ්ඨිත දේක හිතගත සමාධියක් භාවනා ඉවර වෙනකොට ඒක අනිමිත්ත සමාධියක් අපපනිහිත සමාධියක් වාටපත් වෙනවා අර ඉස්සරහින් තියාගත්ත සමාධිය ඇති කරන්න තියාගත්ත නිමිත්ත දැක දැක දැන දැන සම්පූර්ණයෙන්ම ගෙවම් කරන්න. ගෙවම් කරත් සමාධියට මොකක්වත් වෙන්නේ නැහැ සමාධිය තියෙන්නේ. ඒ වගේම සත්‍ය පිහිටුව ගන්න අපි ගත්තනම් යම් අරමුණක් සම්මුති වේවා අද්දකිය හැකි වේවා ඒකේ පණ ගන්නකොට අපි ඒක හොඳට ඉෂ්ටිසාර කරලා පටන් අරගන්න. ඉෂ්ටිසාරයි කියලා හිතාද. නමුත් හිත යටින් දන්නවා මම මේ යන්නේ මේකේ තියෙන අනිශ්චිතතාවය පෙන්වන්නයි මේකේ තියෙන දුක් දෙන භාවය පෙන්වන්නයි මේක මට පාලනය කරගන්න බැරි බව පෙන්වන්නයි කියන දෘෂ්ටිය තියෙන නිසා ඒක වෙනස් වෙන්න වෙන්න සූක්ෂම වෙන්න වෙන්න අතිසූක්ෂම වෙන්න වෙන්න යෝගාවදයට ඇතුලේ උනන්දුවක් ඇති වෙනවා හරියට දැන් ඔන්න ඒක වෙනස් වෙන්න පටන් ගත්තා දැන් ඒක සූක්ෂම වෙන්න පටන් ගත්තා දැන් ඒක වෙනස් තත්යකටපත් වෙන්න පටන් ගත්තා කියලා විනස් tattve එනේනකොට බය වෙලා ඒකට කලබල වෙන එක නෙමෙයි තියෙන්නේ මේ වෙනස් වීම අපේක්ෂා කරමින් ඉදිරියට යන භවනාට කියනවා අනිච්ච සංඥාවෙන් භවනා කරන්න. ඉන්සය අනිච්ච සංඥාව ආවට පස්සේ යෝගාවචරයාගේ සම්බන්ධතා දැනුමට තියෙන සැලකිල්ල භවනාවට කරන ආකල්පය අරමුණට දක්වන ආකල්ප සියල්ලම වෙනස් වෙන්න පටන් ගන්නවා. අර වගේ ඉෂ්ටිර සාරදයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. හරි පටන් ගන්නකොට ඉෂ්ටිර සාර බවක් අපේක්ෂා කරලා සීගිරෙන් වෙනස් වෙන හැටි තේරුම් ගන්න. ඒ මේ විදිහට දෘෂ්ටියේ යම් ආකාරයක මූලික වෙනසක්. ඒකට අපි සිංහලෙන් කියන්නේ හැබෑ වෙනසක්. සිදු වුණා නම් ආගේ සංකල්පවල කාමය පවතින්නේම නිත්‍ය සංඥාව. ගන් සාමාන්‍ය දර්ශනයකට කියන්න පුළුවන් මේ බඳිනවයි කියලා එකක් කසාද බඳිනවයි කියලා. ඕකට කියන්නේ හිරයක් ගන්නවයි කියලා. දෙන්නම හිර වෙනවා. හිර වුණාට පස්සේ අනේ ඉතින් අරමිනියට මේ ගෑණි බයිනවා මේ ගෑණි අරමිනියට බයිනවා අල්ලපු ගෙදරින් මිනිසුන්ට ඉවරයක් නැහැ. හිර උනේම ඒ දෙන්නගේ බණ අපෙන් තමයි. ඊට පස්සේ දිගටම හිරේ ගලව ගන්න බැරිව දඟලනවා. සංඥාවත් ওই වගේ කාමයට යනකොට අනිවාර්යයෙන් මේක අල්ලලා හිර කරන ගතියක් නික්කම්මේ තමයි ඒකේ අනිත් පැත්ත නික්කම්මේ කියලා කියන්නේ නික්මී මේ වගේ හිර වෙලා බැඳිලා ගන්න ඇති සැපක් මේකේ නැහැ ඒ තරම් එච්චර ගෙවන්න දෙයක් මේකේ නැහැ ඒ මොකද ඔය අපි මේ සදාචාර වුණාට පස්සේ අපි මේ සල්ලි කියන එකක් හොයාගෙන විවාහය කියන එකක් හොයාගෙන ශිෂ්ටාචාරය කියන එකක් හොයාගෙන ඉතුරු උනේ අපිට අසහනේ විතරයි ඒ සල්ලි නැති අසහන නැති ශිෂ්ටාචාරය නැති තිරිසනාට අසහන නැහැ. කොහොමදක්වත් නැහැ. ඒක නිසා මේ මුදල මේ බැඳීම මේ ශිෂ්ටාචාරය පාවිච්චි කරන්න ඕනේ දක්ෂ වැඩිවෙ කවුද පාවිච්චි කරන විදියට. කපා ගන්න නෙවෙයි. එහෙමනම් මේ මනුස්සයාට ශිෂ්ට මනුස්සයෙක් කියයි. එනම් මාසේ ඥානවන්ත මනසෙක් කියලා. නමුත් මේ උපකරණ තුනින්ම කපාගෙන තියෙන ප්‍රමාණය ගැන සමීක්ෂණය කරලා කියනවා අද කොච්චර මිනිස්සුන් පැටලවගෙන තියෙනවද කියනවනම් මේ ආර්ථික උද්දමනයේ කියන කවදාකවත් තිරසන ප්‍රධානද ප්‍රශ්නයක් ඇති කරන බර ගන්න සියදීනසගන මේ සල්ලි කියලා සංඥාවක් ඇති කරගෙන සත්ත පහකට වැඩන්න බල්ලොත් කන්නේ සල්ලි වල සියදීනසගන විවාහය කියන ඌනියම නිසා දවසක රෙජිස්ටර් කරන විවාහ වලට වැඩියෙන් දික්කස හදන අඩු ඉල්ලනවා ඒ තරම විවාහය බටහිර ලෝකෙන ගන්නව දෙයක් නෑ ඒ වගේම මේ ශිෂ්ටාචාරයේ ඉදිරිපිට අපි මේ මඟපාන්න ගියේ නිසා අන්තිමට අපි තුන සිංහල කම නැති වෙලා දැන් අන්තිමට අපි ළඟ තුන අර ගැමි ගතිය නැති වෙලා අපේ මොකද මේ බටහිර ශිෂ්ටාචාරයට අනුව අපි හැඩගැහින්න කිව්වේ පොඩ්ඩක් ගිහිල්ලා බලන්න බටහිර මොකද වෙලා තියෙන්නේ කියලා කිසිම සදාචාරයක් වීල විසිකරපු තැඹිලි කෝඹයක් වගේ එන ගහච්ච සෝම් පිටිනියක් අපි තාම පෙළ ගැහෙනවා අපිට බටහිර ලෝකේ තාලට මේ ආර්ථිකය හදාගන්න බැරි වුණානේ තාම බටහිර ලෝකේ තාලට අපිට සමාජ ක්‍රමය හදාගන්න බැරි වුණානේ මතරගමේ තාලට අපිට දේශපාලනේ හදාගන්න බැරි වෙනවා කියලා තවත් බලහන යනවා. උණ්ඩ දෙකොණෙන් hina යනවා මේ ලංකාව වගේ මිනිස්සුයෝ. මේ කොහෙද යන්න හදන්නේ? මේ බුද්ධ සංඥාව. මේකට කියන්නේ මිරිඟුවක් පස්සේ දුවන මුවෙක් වගේ. ඇත්තටම අපිට තියෙන ආර්ථිකේ. ඒකට ඔය කල්පනා මහත්තයා කියන්නේ ABCD ආර්ථිකේ. අල්ල බතල කොස් දෙලි. වැටෙන්නේ නැහැ කවදාකවත් වැටෙන්නේ නැහැ. ABCD වලින් එහාට ගිය යන ඕනේ ආර්ථිකයක් වැටෙන්නේ. අපේ සිංහල ඒකනේ ඔය උත්තර ලස්සනට අන්නාද පුරෝ ඔය ගල්කණු කෙලින් කෙරුවේ. ඒකනේ ඔය ලස්සන වෙහෙර විහාර හදලා තියෙන තාමත් කරන්න බැරි. ඉතින් සමාරූප සංසන්දනය කරන්න හදනවා මේ මිසරේ තියෙන පිරමීඩ වලට වඩා උසයි කියලා. හොඳට මතක තියාගන්න මිසරේ පිරමීඩ හැදුවේ වාල්සේ මරලා. ලපේ වයෝනේ අපි මිනිස්සු ස්විච්චාවෙන් අඳේ මේ අත්තමෙන් අඳේට කෙරුවේ වැඩි. ඒ කිරිය මොකද්ද? මිනිස්සු බොරු සංඥාව තිබුණා. එදා රජ කාලේ මේ බොරු සෝබනේ තිබුණේ නෑ. මේ බොරු මේ සුකොබ භෝගිත තිබුණේ මිනිස්සයා සාමාන්‍ය දිනදා ජීවිත ගන්නවා නිහතමානී එදා හම්බ කරගත්ත කෑව නැත්නම් තියෙන එක නමුත් පිටු හදා වේදාගත්ත ඉවරයි එදා මේ තරම් අසහනයක් තිබුණේ නැහැ අද අපි බොහෝම ලොකු සමීකරණ දිගේ වැඩ කරනවා කොච්චර වැඩ කරත් මේ අසහන නිසා පේනවා මේ එකතු වෙලා කරන වැඩෙන් මේ යන්න හදන ගමනේ අන්තිමට වෙන්නේ මේ අසහනිය සහ මානසික ආතතිය වැඩි වෙනවා. හැබැයි ඒක ලාංකිකයට විතරක් සීමා වෙලා නැහැ. මේ ළඟදී බුරුමේ, තායිලන්තේ සහ ලංකාව කියන රටවල් තුනටම අදාළව කරන ආර්ථික මේ මානවවාදී සමීක්ෂණයකදී කරලා තියෙනවා ලංකාවේ යම් ආකාරයකට අපි පිළියමින් පවතිනාද මේ සදාචාර ගති අනුව බලනකොට ඒක ඉතින් අපිට බැනගත්තට තායිලන්තේ තියා සමානම බුරුමේ තියා සමානම පිළිහිමක් තියෙනවා. වැයි යුගයේ ඇති නමුත් මේ ඒ පිරීමට හේතුව අපි මේ මිරිඟුවක් ගැන හිතාගෙන ඉන්නේ අපිට සියල්ල අංග සම්පූර්ණ වෙච්ච යටිතල පහසුකම් සහිත රටක් හැදෙයි අපිට sannivedana ක්‍රම හොඳට දියුණු වෙලා එයි අපිට බොත්තමත් අද කළ ප්‍රමණයින් සියල්ල ලබා ගන්න පුළුවන් වෙයි අපි අම්මලට තාත්තලට වැඩි දැන් ඉස්සරහින් ඉන්නේ අනිවාර්යෙන් මේ හීන හෙට එළිවෙයි කියලා මොකද්දෝ සංඥාවක් ඉන්නවා මේක මේ රූප නෙවෙයි රූප සංඥාවක් මෙන්න මේ රූප සංඥාව පැත්තක තියලා වර්තමාන චිත්තක්ෂණේ ප්‍රත්‍යක්ෂයට මුණ දැන. ඇති ඇටිය දැකීම මහා ලොකු විප්ලවයක් වගේ පෙන්වනට ඇත්තටම මේ පටලවිල්ල දිගහැරිල්ලක් විතරයි සිද්ධ වෙන්නේ. ඒ නිසා මේ මනුස්සයා ඒ සංකල්පය හරියට සම්මා දිට්ඨිය හදාගත්තට පස්සේ යාට කාම සංකල්ප නැතුව බෑ. නමුත් මේ කාම සංකල්පිත මෙච්චරම පහඳින්න ඕනද මෙච්චරම කඹරන්න ඕනද ඇයි අපේ විවේකය ගැන මොකද කියන්නේ ඇයි අපේ හුදකලා ගැන මොකද කියන්නේ ඇයි අපේ විස්රාමය ගැන මොකද කියන්නේ එතෙන්දි මම අපේ කියන වචනේත් අයින් කරනවා මගේ කියන එක ගන්න. අන්න එතෙන්දි ගියාට පස්සේ මනසගේ නෙක්ඛම්ම සංකප්ප අවියාපාද සංකප්ප අවිහිංසා සංකප්ප එනවා. එතකොට මේ තරම්ම මිනිස්සු එකිනෙකා මරා කොටා ගන්නෑ එකිනෙකාට පෙස්සම් ගහන්නෑ එකිනෙකාට විනය කටින්නේ. ඒ විනය කටින්නේ කාමයට කියන. අන්න ඒ සම්මා දිට්ඨි සම්මා සංකප්ප දෙක යම් කෙනෙක්ගේ යම් ආකාරයකට සිද්ධ වුණා නම් ඒකට චෝදනාවක් එනවා. ඒක පෞද්ගලිකයි කියලා. කෙනෙක් තමන්ගේ ඇතුලේ කරගත්ත දෙයක් කියලා. නමුත් බුදුචාන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමයේ ඒ වගේම උන්වහන්සේගේ තියෙන සර්වඥාඥානෙ නිසා උන්වහන්සේ කියනවා එහෙම හිත හදාගත්ත එහෙම ඇවතුම් පැවතුම් හදාගත්ත කෙනාගේ සම්මා වාචාවට යනකොට ඒක අනිවාර්යම ආචාර ධර්මයක් වාටපත් වෙනවා. ඒ මනුස්සයා තව කිනුර කතා කරනවා නම් කතා කරන්නේ ධර්ම කතාවක් විතරයි වල්පල් නැහැ. එතකොට අහන කෙනාට හිතෙනවා අපි මේ කොහෙදෝ යන කුණු කන්දල් කතා කරාද ධර්මයේ විතරක් කතා කරන මිනිස්සුත් ලෝකේ ඉන්නවා කියන එකකින් ආදර්ශයක් ගන්නවා. ඒ නිසා අර සම්මා දිට්ඨි සම්මා සංකල්ප වලින් හැදිච්ච ඇතුළත හැදිච්ච උල්පත වචනේ බිඳෙනකොට ඒ වචනේ අනිවාර්යයෙන්ම සම්මා වාචාට වැටෙනවා. එතකොට සීලයට අහුවෙනවා, සමාජ ධර්ම වලට යනවා. එතකොට ඒක පැතිරෙනවා. ඒ වගේම හොඳට මතක තියාගෙන ඉන්න යම් කිසි කෙනෙක් තමන්ගේ සම්මා වාචා හදනකම් සම්මා කම්මන්තේ හැදෙන්නේ නැහැ. අපිට හිතෙන්නම් මේ ක්‍රියාකාරකම් හදලා වචනේ හදන්න කියලා. මොකද සර්වඥාන්සේගේ පෙළ ගැස්ම හැටියට මේ මිනිස්යාගේ වෘත්තිය කර්මාන්තේ වාචසේ කායික ක්‍රියා සියල්ලටම මුල් වෙන්නේ වචන. ඒසයි වචනේ අන්දවසක සම්මාදිට සම්මා සංකප්පහර පිළිලවිලා හැදුනොත් ඒක හොඳම ඉංගියක්. එතනස ඉස්සරහට නරක කර්මාන්ත නොකරන, එහෙම නැත්නම් කියනවනම් සතුම් මැරීම, සත්ව වෙළඳාම, වසවිෂ වෙළඳාම, ආයුධ වෙළඳාම, මත්ද්‍රව්‍ය වෙළඳාම, කාමවස්තු වෙළඳාම වගේ දේවල් අයින් කරලා එමන්සයා නරක වැඩ වලින් අයින් වෙනවා. ඒ වාගෙම තමයි ඒ වාචා කම්මන්ත කියන වචනය සහ ක්‍රියාකාරකම් හැදුනටත් පස්සේ තමයි ඔය කියන නරක වෘත්තියෙන් අයින් වෙලා සහ ජීව යහ ජීවනය කියන එක සම්මා ආජීවය මෙතන තමයි ඉතාමත්ම වැදගත් දේ. ඕනේ මාගමක් හොයලා බලන්න ඒ ආගමේ කවදාකවත් ඒ සතුම් මැරීම වගේ දේවල් පහත් කළා කතා කරලා නැහැ. සර්වචන්නාංශී ඉතාමත්ම අහිංසකව කියලා කියනවා මිනිස්සුෙකුට යහ ජීවනයේ සඳහා කුෂ්කර්මාන්තේ කරන්න පුළුවන්. වෙළඳාම කරන්න පුළුවන්. නමුත් මේ සත්ව ඝාතන වගේ දේවල් බුදුන්වහන්සේ සම්මත කළා නැහැ. අනිත් ආගම් වල කියනවා මේ සත්තුන්ට පණ දීලා තියෙන කුණු වෙනින් හින්දා කැමැති විදියට ඍෂිසේ මේ හදාගෙන කපල්ලයි කියලා. ඉතින් ඒක නිසා ඒ සත්තුන්ට කතා කරන්න බැරි කියන එකම අඩුපාඩුව නිසා මනුෂ්‍යයා කුණුවරපයක් හදාගෙන තිනවා. මේක මනුස්ස ලෝකේ කියලා. අදක තියන්නේක මනුෂ්‍යයා හදාගත්ත කුණුවරපයක් මිස කරපොත්තෙකුට කතා කරන්න පුළුවන් නම් ඌ කියාවේ මේක කරපොතු ලෝකයක් කියලා. මොකද කරපොත්ත හරි ලක්ෂයි මනුෂ්‍යට වඩා. මනුෂ්‍යට ඉස්සෙල්ලා ඌ කර්මන්ත පටන් ගන්නවා. වේයට කතා කරන්න පුළුවන් නම් වේයා කියාවේ මේක වේ ලෝකයක් කියලා. කක්කොටට කතා කරන්න පුළුවන් නම් කක්කොට කියාවේ මේක කක්කොටු ලෝකයක් කියලා. එදාට මනුෂ්‍යට කොන් වෙන්න වෙනවා. ඔත් මනුෂ්‍යයාම නීතියක් හදාන මනුෂ්‍යයාම ඔක්කොම හදාන එක මනුස්ස ලෝකේ කියලා. සත්තු තලන එක සර්වඥාන්සේ දැක්කේ මානව දය විතරක් නෙවෙයි සත්ව දයාවෙන් බලනකොට නොවිය යුතුයි. නිසා ආජීවයේදී සර්වඥාන්සේ ඉතාමත් අහිංසකව දුර් ලස්සන පෙතක් හදලා දෙනවා. වචනේ හදාගන්න, කර්මාන්තය හදාගන්න. ඊට පස්සේ ආජීවයේ සකස් වෙන්නේ නැතුව කිසිම දවසක යෝග ජීවිත අවශ්‍ය ශක්තිය ලැබෙන්නේ නැහැ. අපිට නිදි මත එනවා, අපිට ලෙඩ වෙලා අපි වැටෙනවා, අපි යන පාරට අකුල් හෙලෙනවා. ඒ මොකද ආජීවයේ හොඳනම් සම්මා වායාමයේ හරියු. තමයි ආජීවයේ හොඳනම් විතරක් නොසැලෙන වෑයමක් වෙන්න පටන් ගන්නවා. බාධා නොයිච්ච පෙත සකස් වෙන්න හදන්නේ ආජීවයේ හැදිච්ච දවසේ. ඒ නිසා දහල අදහසක් ගන්න පුළුවන් තමන් ගත කරන ජීවිතයේ, යෝග ජීවිතයේ, භාවනා ජීවිතයේ, පැවිදි ජීවිතයේ යම් ආරවුල් කරදර යම් බාධක එනවා නම් ආජීවයේට පොඩ්ඩක් අත තියලා බලන්න. ආජීවය හදන්න සකස් කරන්න මේක කිලින් වෙලා එන්න බලන්න. ආජීවය සකස් කරන්නේ නැතුව ධර්මයේ හදන්න අනේක තමයි බටහිරේ දැන් උත්සාහ කරන්නේ. කවදාවත් හරියන්නේ නැහැ. බටහිර ලෝකේ කිසිම කෙනෙක් ආජීවය වෙනස් කරන්න ලෑස්ති නැහැ. ඒ නිසා බුරුම ස්වාමීන් වහන්සේ කියන බණ කියනකොට අවුරුදු 20කට 30කට වැඩි බටහිරට බුද්ධ ධර්ම ගිහිල්ලා ඇත්තටම කියනවා නම් අවුරුදු 200කට වැඩි. ඔය එකෙක්වත් ලෑස්ති නැහැ ආජීවය සකස් කරන්න. ඒගොල්ල කියන්නේ බටහිරේ කාට බුද්ධ ධර්ම වෙනස් කරන්න ආද? තම්බි කන්ද ගාවට යනවා නෙවෙයි, කන්ද තම්බි ගාවට ගෙන්නන්න හදනවා. ඒ නිසා කවදාකවත් භික්ෂු සමාජයක් හැදෙන්නේ නැහැ කියලා විශ්වාස කරන බටහිරේ. මෙහෙන් ගිහිල්ලා දැන් ලංකාවෙන් ගිහිල්ලා එනවා, තායිලන්තෙන් ගිහිල්ලා එනවා, වියට්නාමෙන් ගිහිල්ලා එනවා. ඒ ස්වාමීන් වහන්සේලා ගත කරන ජීවිතය දිහා බලනකොටත් ඒ ධර්ම ප්‍රචාරය සඳහා ගිහිල්ලා හරියට වවුලයිගේ දෙට්ට ගිහිල්ලා පුටු ඉල්ලනවා වගේ තමයි. මතක තියාගන්න වවුලයිගේ දෙට්ට ගියාට පුටු ඉල්ලන්නේ නැහැ. පුටු නැහැ, එහි ගියොත් එල්ලිලා තමයි ඉඳෙන්නේ. ඒ නිසා එහෙ ගිහිල්ලා මානකමක් කරන්න බෑ. අද කරන සංගයට අපි ස්තුතිවන්තත් වෙන්න ඕනේ. ඒ වගේම කරන එක හරි වැඩකුත් නෙමෙයි. ඒ නිසා බටීර සල්ලි තියෙනවා. ඒගොල්ලෝ ගෙලීම භාවනා පටන් ගන්න විපස්සනාවෙන් මහා ලොකුට සද්ද කරනවා. මොනම තාලෙකවත් ජීවිතය හැඩ ගහන්න කැමති නෑ. ඒගොල්ලෝ ඒකට තියෙන මේ ඔලමුලකම නිසා භාවනා ඒකාන්තෙම ගිහිල්ලා හිර වෙලා තියෙනවා. ඒක මුනිද්‍ර ජීතුමා වගේ කට්ටිය කියන්නේ බටහිර බුද්ධ ආගම තනිකර රෝගසුව කිරීම සඳහා කියන පුංචි පරමාර්ථයකට යොමු වෙච්ච එකක් නිවන සඳහා නෙවෙයි. ඒ නිසා ඒකට කියනවා බිස්නස් බුද්දිසම් කියලා. බටහිරගේ බුද්ධ ආගම හැම එකෙම වෙළඳාමට යනවා. මේකේ අපි දැන් නිසන්වනේ කරනකොට අපි උරන් හදන්නේ 100%ක්ම නොමිලේ කරන්නේ. ඉතින් යත්තන්ට හිතා ගන්න බෑ බටහිර ලෝකෙ ගිහිල්ලා මේ රිට්‍රීට් එකක් නිකන් කරනවායි කිව්වොත් එන්නෙම නෑ. මිච්ඡර ගානක් ගෙවන්න නැහැ කිව්වොත් එන්නෙම නැහැ. ඒක ඊටම තුච්ච වැඩක්. ඒ තරමටම මේ මිනිස්සෙින්ද මේ සම්මා ආජීවිතේ ඉන්නේ. ඒ නිසා අපි සිංහලකම අපි දන්න මේ අරපිට මැසොන් ජායක ජීවිතය එහෙම නැත්නම් මේ නියතමානි ජීවිතය නෝන්ජල්කමක් වශයෙන් තමයි දැන් ඉන්න සමාජයේ දකින්න හදන්නේ. නමුත් ඒ තුල විතරමයි හැමදාම පිපිච්ච මනසකින් හැමදාම අවදි මනසකින් භාවනා කඩා ගන්න තු යන්න පුළුවන්. ඉන්නේ පිට අපේ දරුවෝ කිව්වා කියලා හෝ රට කිව්වයි කියලා හෝ දේශපාලනඥයෝ කිව්වයි කියලා අපේ ජීවිතේ සංකර කරගන්න ගියොත් මතක තියන්න අනිවාර්යයෙන්ම ඊගාවාත්මයට යන්න ඕන මේ ආත්මෙදීම තමන්ගේ භාවනා කාලසටහන තට්ටු කරනවා විනාශ කරනවා කරන්න දෙන්නෙම නැහැ. ඒක නිසා අපි ආජීවයේ සකස් කරගන්න ඕනේ රහසෙ. කාටවත් තේරෙන්නේ නැති විදිහට ආජීවය සකස් කරගන්න සකස් කරගත්ත දවසේ තමන්ට තේරෙයි ඊගාව පරමාර්ථය තමන්ට පැවිදි වෙන්න ඕන නම් ඒ පැවිදි වෙන එක විවේකේ ඕන නම් විවේකේ විස්රාමේ ඕන නම් විස්රාමේ උදේකලා බව ඕන නම් උදේකලා බව දොරට තට්ටු කරලා කතා කරાવી වැඩේ හරි කියලා අඩුපාඩු වෙලා තියෙන අපි මේ රට්ටු කියන නිසා අපේ දරුවෝ කියන නිසා අරයා කියන නිසා මෙයා කියන නිසා අපි මේ සංකර වෙලා ඒ සංකර භාවය કૃත්‍රිම දෙයක් પરම්පරා දෙකයි අපේ પરම්පරා නැතිලා තියෙනවා සිංහලගේ પરම්පරා දෙකයි නරක් වෙලා තියෙනවා අපව යනවා කියන එක ලේසි එයාටින් බන්නකොට මම ඉතාමත්ම වගකීමෙන් කියනවා මේ බුද්ධ ජයන්තිට ඉපදෙච්ච මේ අපේ પરම්පරාව ඉතාමත්ම වාසනාවන්තයි. අපිට පේනවා මේ මෑත අතීතයේ අපේ අම්මලා තාත්තලා සහ අත්තලා මුත්තලා ගත කරපු ජීවිතෙත් අපි වණ කරගෙන තියෙන හැටි. අපිට අතෙන් යන්න පුළුවන් ක්‍රම තියාගෙන තියෙන නිසා අපි වාසනාවන්තයි. හැබැයි අපි ඔළුව හැරවිලා තියෙන මිච්ඡා ජීවිතයකට. මේක හදන්න පුළුවන් ගතිය අපිට තියෙන ලොකුම ලොකු වාසනාවක්. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා අපි කෘෂිකර්මය කරනකොට මම ඉගෙන ගත්තේ 70 ගණන් වල. එතකොට තිබුණ යුගයක් මේ යූරියා කියලා පොහොර జాතියක් හොයාගත්තා. ගහපු ගමන් ඕනම දෙයක අස්සන්න වැඩි වෙනවා. ඉතින් අපිට උනේ ලංකාවට උනේ යූරියා ගන්න සල්ලි නැහැ. එනිසා අපිට යූරියා ගන්න බැරි වෙනවා. ඇමරිකාවේ යූරියා ගහපු සේරම ශේෂ්ත්‍රයන් අවුරුදු 60කට පස්සේ වැඩ කරන්න බැරි નિසරු බිම්බවට පත් වුණා. යූරියා ලක්ෂයකට 300කට වැඩිය වතුර එකතු වෙච්ච ගමන් යූරියා විස වෙන්න පටන් ගත්තා. ලංකාවට කරගන්න බැරි වෙච්ච නිසා ලංකාවේ පොළොව ඉතුරුයි. ඒ වෙලාව යූරියා ගන්න සල්ලි තිබුණේ නැහැ අපිට. අපි දිනු වෙලා එදා ගියා නම් යූරියා වලට දැනට යන්න යාපනයේට යාපනයේ වෙලා. යාපනයේ පස්ස වතුරේ යූරියා 5,300,000 පැනලා. ආය කෘෂිකර්ම චේතිත යන්න බෑ. ඒ වගේ තමයි අපි ඉක්මනට නරක් වුණේ නේ. අපි ඉක්මනට ආජීවයේ සෞත්තු කරගත්තේ නේ. අපි ඉතර ඉක්මනට සංකර වුණේ නැති නිසා අපේ પરම්පරාවට අපව හැරිලා බැලලා සාමාන්‍ය මනුෂ්‍ය ජීවිතේ නියතමානිකම එහෙම නැත්තම් කියනනම් මේ යටහත් පහත් ගතිය එහෙම නැත්තම් අරපිරිමැසන් ජීවිතයට යන්න ඒ ඍජු සම්බන්ධයක් තියෙනවා මේ සම්මා වායාමයට. සම්මා වායාමය කියලා කියන්නේ පිපිච්ච මනසෙන් ජීවත් වෙන්න පුළුවන්. සමන්ත ඕන දේ ඕන වෙලාවට කාලතරණ හදාගෙන ඉන්න පුළුවන්. මොකද අපි කවුරුත් හදන න්‍යාය පත්‍රයක නෙමෙයි අපි වැඩ කරන්නේ. අපි සරල ජීවිතයක් ගත කරනවා. ඒ සම්මා වායාමයේ තියෙනවා නම් එහෙම නැත්නම් කියනෝ නම් අපි දල්වාගත් වීර්යයෙන් වැඩ කරනවා නම් සතිය කියන එක එච්චර අමාරු නෑ. සම්මා වායාමයේ තමයි සම්මා සතියට ආසන්න කාරණාව. අපි සම්මා සතියට ය아가න්න බැරි අපේ පෙට්‍රෝල් ඉක්මනට ඉවර වෙනවා අපේ බැටරි ඉක්මනට බහිනවා අපේ ඉක්මනට හති වැටෙනවා අපේ ඉක්මනට මේ ක්ෂය වෙලා යනවා ආයේ බැටරි charge වෙන්න කල් යනවා අපව පණ ගහලා එන්න කල් යනවා මොකද හේතුව අපේ ජීවන රටාව කරන්නේ ජීවිතව හදාගෙන අපි නිතරම වැඩි ඉන්ධන දවන්නේ නැති අර පිටිමසඳායක ජීවිතයකට ගත කරනවනම් ඒ සතිය කියන එක මේ විශේෂයෙන් මේ භාවනා වැඩමුළුවට සම්බන්ධ වෙච්ච අය ගැන පැහැදිලි ප්‍රකාශයක් කරන්න පුළුවන්. ඔය තියෙන සතිය හොඳට ඕම ඇති. ඔය තියෙන මොකම අඩුපාඩුවක්වත් නැහැ. නමුත් මේක අඛණ්ඩව සතතයෙන් සක්කච්ඡකාරීව රකින්න. ඒක කරන්න බැරි මේ කාමයේ තියෙන ආශාව නිසා. ඒක කරන්න බැරි මේ සුඛභෝගී දේවල් වලට කරන පටලවිල්ල නිසා. නැත්තම් මේ සතිය ගියොත් ඔය කියන සමාධිය නැත්තම් ඔය කියන ආර්ය සමාධිය නැත්තම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ සමාධිය ඇති කර ගන්න පුළුවන්. ඒ විදිහට සම්මා දිට්ඨියේ ඉඳලා ඒ දක්වාම යන ගමන මේ වෙනකොට සංඥාවේ අඩුපාඩු නැදකපු කෙනාට කවදාක හිතෙන්නේවත් නැහැ. සංඥාවේ අඩුපාඩු දැකලා ආදීනව දැකලා සංඥාවෙන් ගෙවෙන්න ඕනේ. ගෙවා දමන්න ඕනේ. මේකයි මගේ පරම යුතුයකම කියලා හිතන කෙනාට මේ සඳහා ඇති ක්‍රමවේදය තමයි සම්මා දිට්ඨි සම්මා සංකප්ප වශයෙන් සඳහන් කරන්නේ. මේක බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන ක්‍රමය ඉතාමත්ම විප්ලවීයයි. එහෙම කියන්නේ මොකද? උන්වහන්සේ Nirodhaya Nirodha Satya පෙන්නලා ඉවර වෙලයි Nirodheta මාර්ගය පෙන්නන. ඒ සාමාන්‍ය ක්‍රමේ නම් මාර්ගයේ කෙලවර Nirodhe තියෙන්න ඕනේ. මේක නෑ. Nirodhe දැක්කට පස්සේ සඥා Nirodhe කරන්න පුළුවන් බව දැක්කට පස්සේ ඒක නට යුතුයකමක් තියෙනවා, වගකීමක් වෙනවා මේ සඳහා පාර කපා ගන්න. මේ සඳහා ක්‍රමසාවිදි හොයාගන්න ඒක බුදුහාමුදුරුවෝ කරන්නේ. නිසා මේ වගේ වැඩමුළුවකදී එනතම් බුදුරජාණන් වහන්සේ කෙනෙක් විතරටපත් වුණාට පස්සේ ආට පින්නන්නේ මේ සංඥාව කියලා අපි මේ බදාගෙන හිටියට ඕක අතාරින්න වෙනවා. බදාගෙන හිටියොත් නිත්‍ය සංඥාට කියලා දුකටපත් වෙනවා. ඒක අනිත්‍ය බව දැනගන්න ගෙවෙනසුලුයි. එහෙනම් දැන් ගෙදර ගිහිල්ලා ඒ ගෙවෙනසුලු තාලෙට ජීවන රටාව සකස් කරගන්න. ඒක මෙහෙදි කරන්න බෑ. ඒක තමන් මේ පණිවිඩය අරගෙන ගිහිල්ලා ඒකට ගැළපෙන ක්‍රමසාවිදි සකස් කරන්න ගියාම කවදාකවත් දෙන්නේකට එක පෙත හරියන්නේ නැහැ. මොකද අපිට ගැටේ වැදිලා තියෙන ක්‍රමේ වෙනස්. ගැටේ ලියන්නේ තේ තාලෙට නිසා මේ වගේ වැඩමුළුවක නැත්තම් මේ වගේ හමුවීමකදී අපිට දෙන්න තියෙන පණිවිඩය තමයි සංඥාව කියන්නේ මේකයි. සංඥාට ආසන්න කාරණා වෙන්නේ තණ්හාවයි. මේ සංඥාව බලමුළු 6කින් අපිට පහර දෙනවා. මේ සංඥාවේ නානා භාවයක් තියෙනවා. මේක ගෙවෙනවා. මේක මේ ආදීනව තියෙනවා. මෙන්න ගෙවම් කරන මාර්ගයක් හදාගන්න තමයි ඔයගොල්ලෝ කල් ගන්න ඕනේ. ඒකට මැරෙන මොහොත එනකන් ඉන්න එපා. ලෙඩ වෙනකන් ඉන්න එපා. වයසට එනකන් ඉන්න එපා. එතකොට අපිට ඒ දැක්කත් පාර හදාගන්න වෙලා නැහැ. ඒක නිසා පුළුවන්තරම් ඉක්මනට මේ සංඥා පිළිබඳ මේ දැකිය යුතු දැනගත යුතු පැතිකඩ 6 දැනගෙන අපිට තියෙනවා නම් උකුණු මොලයක් තරම්වත් මොලයක් ඒකට ගැළපෙන ජීවන රටාව සකස් කිරීම තමයි අපි විසින් කළ යුතු. ඒක කාටවත් කරන්නත් බෑ. ඒක සර්බලධාරී දෙවි කෙනෙක් ඇත්තෙත් නෑ. ඒකට යාඥා කළ වැඩකුත් නෑ. ගුරුවරයා කොච්චර දැනගත්තත් වැඩකුත් නෑ. තමන්ගෙම ඥාණයෙන් ඒක සකස් කරගෙන යන්න ගත්තොත් මතක තියානින්ද යන ගමනට මේ ලංකාවේ ඉන්න බෞද්ධයෝ ටික විතරක් නෙවෙයි ලෝකේ ඉන්න මිනිස්සු විතරක් නෙවෙයි දෙවියොත් වඳිනවා බ්‍රහ්මියොත් වඳිනවා මෙච්චර දුෂ්කර ගමනකට මේ මිනිස්සේ අවුරුදු 2600 පරණ පණිවිඩයක් අරගෙන මුළු ලෝකෙම කාමයට යද්දී මිනිස්සේ ශක්ති ප්‍රමාණය දෘෂ්ටි සකස් කරගෙන යහපැවතුම් ඇති කරගෙන වචනේ හදාගෙන ක්‍රියාවලිය හදාගෙන ජීවිතතාව හදාගෙන නොනිමි වීරියකින් ලාදලද වෙලාවේ සතිය වඩාගෙන මේ සමාධියට යනවා කිව්වට පස්සේ ඒ බුදුරජාණන් ලොකු ස්වාමීන් වහන්සේ සඳහන් කළා තියෙනවා මේ කාම ලෝකයා ඒ වගේ ගමනක් යන කෙනෙකුට කෙලපිරිච්ච පඩික්කමට තරංග සලකන්නේ. නමුත් බුද්ධ ආදී උත්තමයන් වහන්සේලා ඈත ඉඳලා වන්දනා කරනවා. මොකද මේ කෙනෙක්ගේ පපුවේ තමයි ශාසනය තියෙන්නේ. මේ කෙනෙක් අතේ තමයි මේ ශාසනය යන්නේ. ඒ නිසා දිව්‍ය විතරක් නෙවෙයි බ්‍රහ්ම විතරක් නෙවෙයි ශිර දෙනා වන්දනා කරනවා. නමුත් ඒක සඳහා ලොකු පිංගොඩක් ලොකු අධදකීම් රාශියක් ලොකු ඒ කියන දනු සම්භාරයක් ඕනේ. නමුත් හැම කෙනා මේක පටන් ගන්නෙ බොහොම පුංචිකින්. බොහොම පොඩි දැනුමකින්, බොහොම පොඩි අත්දැකීමකින්, බොහොම පොඩි පිනකින් ඒක දිනු කරගෙන දිනු කරන යන ක්‍රමයේ තමයි අපි මේ නිබ්බාන ගාමිනී ප්‍රතිපදාව කියලා කියන්නේ. ඒ නිසා හැම කෙනෙක්ම ඒ තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ඒකට යුත්තේ හිත යොදනවන ඒ කෙනාට තමන්ගේ අර්ථ සිද්ධිය හොයන්න පුළුවන්. එහෙම නැතු අපි අනුන්ගේ වැඩ හෝ ඊය ගැන හෝ හෙට ගැන හෝ විනතනක් ගැන කල්පනා කරගෙන ඉන්නවයි කියලා කියන්නේ වගේ සූක්ෂම චෛතසිකයක් සංඥා වගේ චෛතසිකයක් අල්ලගන්න පුළුවන් තත්ත්වයක්. එචා හැම සූරකමක් වේදෝලා හුරුබුටිකමක් වේදෝලා මේ සංඥාව කොටු කර ගන්න ඕනේ. කොටු කරන සංඥාව අවබෝධ කරගෙන ඒකේ ගෙවම් කරන නිර්වේදේ පිණිස යන පිටකට යන්න පටන් අරගත්තොත් බුදුරජාණන්සේ කියනවා ඒකට සෝ ඉමං නිබ්බේධිකම් බ්‍රහ්මචරියම් පජානාති සංඥා නිරෝධං. එයාට තේරෙනවා නිබ්බේධ ප්‍රතිපදා කියන්නේ මේකයි. මේක අවබෝධ කරලා ඒකට ගැළපෙන බ්‍රහ්මචර්ය හදාගන්න එකයි. ඉතින් අපි මේ දවස් ගානක් මේ විදිහට බණ කීමේ ධර්ම සාකච්ඡා කිරීමෙන් ලැබුණා වූ ඥාණය එක එක්කෙනෙකුට තමන්ගේ ක්‍රම වීදි සකස් කරගෙන ආර්ය අෂ්ටාංග මාර්ගය ඍජු කර ගැනීමට ඒ මාර්ගයේ ගමන් කිරීමට මේකත් ධෛර්යයක් ශක්තියක් ඵලයක් වේවා කියන ප්‍රාර්ථනාවෙන් තවසේ ධර්ම දේශනාව ඔයගේ ධර්ම දේශනා මාලාවේ නිමාව මෙතනින් සටහන් කරනවා. සියලු දෙනාටම සනසිමුදා වේවා කියලා